ಪ್ರತಿನಾರ್ಹತೆ ಇರುವ ಸರ್ ನಾಯಿ ಅದ ದಿಂದಾ ಸ್ವಿಸ್ ವರ್ಷಿ ಅಪ್ರಿಲ್ ಮಾಸೆ ವಿಸಿ ಪಾಸ್ ಫಿನಿಶನ ಸುರಾದ ಶ್ರೀಲಂಕಾ ವಿಲಾವಿನ ಎಸ್ನ ಪಹಾಯ್ ತಿಹಟ ಆರಂಭವನ ಧರ್ಮ ಸಾಕಾಚಾವಟ ಯಾಪೇಕತು ಎನ್ನೆ ಅದ ಅಪಕೇರೆ ಇಮಹತ್ ಕಮಾವಿನ್ ಅಪಹಾ ಸಂಬಂಧ ವೇನವ ಪೂಜ್ಯಪಾದ ಇಲುಕೈ ಗ್ರಾಮ ಅರ್ಥದರ್ಶಿ ಸ್ವಾಮೀಂದ್ರಿಯನ್ ವಹನ್ಸಿ ಸ್ವಾಮೀನ್ ವಹನ್ಸ ಉಪವಹನ್ಸೇವ ಪಾದ ನಮಸ್ಕಾರ ಕರ ಮೀ ವೆಟ್ಸಿಟ ಹಾಂಟ ඒ වගේම ඔබ වහන්සේ ඉතාමත් ගෞරවයෙන් යොමු වෙනවා අද දවසට නියමිත දහම් කරුණු අපිට මතක කර දෙන ලෙස ස්වාමීන් වහන්සේ පෙරවන් සර්ණයි.
නයි නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ සවන්නට සිසිල අන්තර්ජාල රේඩියෝ ඔස්සේ සහ සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි කියලා මතක් කරනවා. ඒ වගේම ලෝකවාසී ලංකාවාසී හැම දෙනාටම මේ ඇති වෙලා තියෙන රෝගකාරකාරී රෝගකාරකාදී ඒ විවසන තත්ත්වය ඉක්මනින් දුරු කර ගැනීම සඳහා අනන්ත වූ තුරුණුවන්ගේ ආශිර්වාදය ආරක්ෂාව පිහිට ලැබිලා ඉතා ඉක්මනින් සියලු දෙනාම නිදුක් නිරෝගී භාවයට සැනසිල්ලට පත්වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් දේශනාව ආරම්භ කරනවා. ඉතින් මම මේ දේශනාව සමගේ මූලික දේශනාව පටන් ගැනීමට පෙර මම ගියවර දේශනාවට සම්බන්ධ වුණේ නැහැ. නමුත් මම අන්තිමේදී මම ඒකට වරින් වර අහුම්කම් දුන්නා. එතනදී ඔබතුමාලා මං හිතන්නේ සාකච්ඡා කරා යම් දහම් කරුණු ටිකක්. ඒ අතර ධම්මට්ටි ඥානයේ කියන එක පිළිබඳව කතා කරපු බවක් මට හැඟුණේ හැමදෙනාම එකතු වෙලා. එතනදී මට මේ පොඩි ගැටලු ටිකක් තියෙනවා. ඔබතුමාලා ඒ පිළිබඳව මට උත්තර ටිකක් සපයන්න ඕනේ කවුරු හරි. මේ මොකද ඒක මට මේක අපි අවබෝධයෙන් තමන් මේක හිතවලට කාවත් දගෙන නිවැරදිව යා යුතු ගමනක් නිසා. ඒ නිසා මේ හැම දෙනාම මේ කතා කරපු දහම් කරුණු මෙතෙක් අපිට නිවන් දැකීම සඳහා අත්‍යවශ්‍ය වන දහම් කරුණු තුල ඔබතුමාලා හදවත් තුළට දරාගෙන ඉන්නේ මොන මොන මට්ටම් වලින්ද කියන එක විමසා ගන්නයි කතා කරන්නේ. ඒ අතර මේ කතාවාරයේදී යම් කරුණු පිළිබඳව මං සඳහන් කිරීමේදී මං එහෙම පුද්ගලයෙක් අරමුණු කරගෙන නෙවෙයි, සාමාන්‍ය දෝෂයක් තියෙනවා නම් ඒක පෙන්වලා දීම සඳහා මං ඇතැම් සමහර විට කරුණු ඉදිරිපත් කරනවා. ඉතින් ඒ වගේදී එහෙම අහිතක් හිතන්නේ නැතුව හැමදෙනාම ඒක කෙරෙහි උපේක්ෂාවෙන් සවන් දෙන්න කියලා මං මතක් කරනවා දේශනාවට පෙරම. ඉතින් මේ ඔබතුමාලා ගිය සැරේ කතා කරපු දේවල් තුල යම් යම් දේවල් එක්ක අපි සලකලා බැලුවොත් ධම්මට්ටි ඥානය කියන එක දැන් ඔබතුමාලා හා මේ ශ්‍රවණය කරන සියලු දෙනාගෙම අහන්න කැමති මේ ඒක ඔබතුමාලා දැනට ධම්මට්ටි ඥානයේ හැටියට දරාගෙන ඉන්නේ මොන වගේ අදහසක්ද කියන එක පිළිබඳව මම ටිකක් විමසීමක් කරන්න කැමති ඔබතුමාලගේ. දිසානායක මහත්මයා, ඒ වගේ මේ අශෝක කියලා මහත්මයෙක් ඉන්නවා. ඊට පස්සේ අපේ කවුද මේ ගයන් මහත්මයා ආදීන්ගේ පොඩ්ඩක් මට ඒ ගැන පොඩි තොරතුරු ටිකක් ඔබතුමාලා දැනට ධම්මට්ටි ඥානයේ තේරුම් අරගෙන ඉන්නේ කොහොමද කියන එක පිළිබඳව පොඩ්ඩක් මට විස්තර කරන්නකෝ.
හොඳයි ගයන් මහත්මයා, ඔබතුමාට පුළුවන්ද ඉදිරිපත් වෙන්න?
කාරණාව වැරදි වෙන්න පුළුවන්, දොස් සහිත වෙන්නත් පුළුවන්, අපි හැමෝම හරි වෙන්නත් පුළුවන්, නොදන්නා අය. ඒ නිසා අපි මේක තම තමන්ට පෞද්ගලිකව වෙන වෙනම මේ කාරණා තමන් තුළ අවබෝධ වෙලා තිය යුතුයි. ඒ නිසා ඒ කාරණාව පිළිබඳව හරියටම කියන්න ඕනේ කියන අදහසක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. තම තමන් දැන් මේක පිළිබඳව දරාගෙන ඉන්න අදහසයි මට අවශ්‍ය. මොකද තමන් දැනගෙන ඉන්න දැනුම ඔස්සේ අපි ප්‍රතිපදාව පටන් ගන්න. ඒ නිසා
දෙවන සරණ කියලා සම්නාංශකින් අවසරයි. දැන් අපි සාකච්ඡාව මම හිතන්නේ යම් ප්‍රමාණයකට සියලුම අපි පිළිසෙක් තුලා අපි ගැන සාකච්ඡා කරා. ඒ වගේම අපි සතිතුමා අපිට විස්තර කරලා දුන්නා මේ ගෝත්‍ර වූ ඥානෙ දක්වා මේ කොහොමද මේ ධම්මචති ඥානෙ කරා යන්නේ කියන එක. ඉතින් පරිකර්ම උපචාර අනුලෝම ඊට පස්සේ ගෝත්‍ර වූ ස්ථානෙට නොර ඒක කාමාවචර සිතක් කියලා අපි පෙන්නලා දුන්නා. මේ වගේම ඒ කාමාවචර සිතේදී ඒ ගෝත්‍ර වූ සිතට එනකොට අර අපි ඒ අර ඊළඟ මාර්ග ඵලයට යන්න ඉස්සෙල්ලා කොයි විදිහටද මේ කියන්නේ මේ කිසිම දෙයක් අල්ලගන්නේ නැතුව කියන්නේ මේ අපි සියලුම දේවල් අතහැරලා ඊට පස්සේ මාර්ග ඵලයට යන සිත දක්වා ඇවිල්ලා ඒ සිත අපි අඳුරගන්න දෙයක් තමයි අපිට කියලා දුන්නේ. ඒ වෙලාවේ අපි කියන්නේ ගෝත්‍රභූ තත්වයට ඇවිල්ලා ඒ ගෝත්‍රභූ තත්වෙදී අපි මේ මොකද්ද මේ සිත කියලා අපි ඒ ගැන මේ ප්‍රතිවික්ෂාවක් කිරීම තමයි ධම්මචිති ඥානය කියලා අපිට පහදලා දුන්නේ. ඉතින් මම මේ පොකේටින් කිව්වේ ඉතින් මං තනදීට එතන යම්කිසි ඒකේ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් අපිට ඒක පහදලා දෙන්න කියලා වාසියෙන් අපි මේ බොහොම අනුකම්පාවෙන් අපි ඉල්ලලා සිටිනවා. මේ ඒ ගැන ජයන්ත මහත්තයර පොඩ්ඩක් මතක් කරන්න පුළුවන් මං හිතන හැටියට අනිත් සියලු දෙනාටමත් ඒ ගැන පොඩ්ඩක් අරන් දක්වන්න පුළුවන් නම් හොඳයි. තෙරුවන් සරණයි.
සෑම දෙනාටම මේ සෝනල්, දැන් මම ගිය සැරේ අර වහන්සේගේ දේශනාවේදී මට මගේ හිතේ දරාගත්තේ ඇත්තටම මේ ධම්මතිඥානය කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය සහ පත්‍ය පරිග්‍රහ ඥානය සම්පූර්ණ අවස්ථාව කියන එක.
ඔව්.
ඉතින් ඇත්තටම මට එතෙන්දී මටත් ඒක මේ මෙහෙම හංගීමක් ආවා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය වෙනත් ආගමක නැති දැන් අපේ සත්ත්වวิසුද්ධියේදී දිට්ඨි විසුද්ධිය කියන්නේ මේකමද කියලා මට හිතුණා. මේ ඒ කියන්නේ දැන් අපි අපේ අර මමත්වේ නැති වෙන මුල් අවස්ථාව මේක නේද කියන එක තමයි මට මේ තේරුම් ගියේ. ඒ කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානෙදී සහ මේ පත්‍ය පරිග්‍රහ ඥානෙදී සිද්ධ වෙන්නේ මම කැඩෙන මුල් අවස්ථාවනේ. ඒ කියන්නේ මේ තනි සංතතියකට ඒක ගන්න එකට ගන්න දෙයක් මෙතන නැති බව පැහැදිලි වෙන අවස්ථාවක්. ඉතින් මට හිතෙනවා ඒක තමයි ධම්මතිටි ඥානෙ කියන්නේ කියලා තමයි මම අපි කියන්නේ මට තේරුණ හැටියට නම්. පැහැදිලි කරගත්තනම් හොඳයි. තේරුම් ගන්න.
ඒ කියන්නේ ඒකේදී ඔබතුමා එතන පිහිටලා නැහැ. ඒ කියන්නේ මේක එදා ඔබතුමා කතා කරා මේ පිළිබඳව ඒ නාම රූප පරිච්ඡේද ඥානය හා පත්‍ය පරිග්‍රහ ඥානයද ධම්මටිති ඥානෙ කියන්නේ වගේ අදහසක තමයි ඔබතුමා ඉන්නේ දැනට.
එහෙම
නේද?
එහෙමයි සර්.
හරි. එතකොට අපි ජයන්ත මහත්තයාත් පොඩ්ඩක් මේ පිළිබඳව කියන්නකො.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ධම්මටිති ඥානය හැටියට තේරුම් ගන්න ඉන්නේ ඔබ වහන්සේගේ දේශනා වලින් අර අශෝක මහත්මයා කිව්වා වගේ අපිට මේ නාම රූප පරිච්ඡේද ඥානයත් පත්‍ය පරිග්‍රහ ඥානයත් කියන එක අපිට අවබෝධයක් ලබා දුන්නා. ඒ වගේම මෙතෙන්ති අර සාමාන්‍ය පොදුවේ ඝන සංඥාවෙන් අල්ලන් ඉන්න පංච උපාදාන ස්කන්ධින් නැත්නම් අපි මේ ජීවිතය කියලා කියන එක අපි ඝන සංඥාවෙන් අල්ලගෙන ඉන්න එක ඒ ඝන සංඥාව යම් විදියකින් විඳලා මේක නාම හා රූප හා නාමත් වලත් රූප වලත් ක්‍රියාවලියක් හැටියට දැකීම අපේ මූලික අවස්ථාව කියලා ගන්න. ඒක නාම රූප හැටියට ඒක දකිනවා. ඊට පස්සේ දකින තැනදී ඒ නාමයන්ගේ හට ගැනීමට හේතුවත් රූපයන්ගේ හට ගැනීමට හේතුවත් වෙන වෙනම යම් කිසි විදිහට අපිට අනුමාන ඥානයකින් හරි අපිට දැනගන්න ලැබෙනවා නම් එතනින් පටන්ගෙන ඒක ඔස්සේ පරමාර්ථ ධර්ම ආශ්‍රිතව ඒ වාගේ හට ගැනීම සිද්ධ වෙන ආකාරය දැන ගැනීම තමයි මම සාමාන්‍ය හිතාගෙන ඉන්නේ ධම්මට්ඨිත ඥානික. ඒ කියන්නේ ඇත්තටම මූලික හේතුඵල සම්බන්ධතාවය. අපි නිවිදා අපේ චිත්ත සංතාන ඇති වෙන ධර්මතා පිළිබඳව සහ මේ රූප කය පිළිබඳව ඇති වෙන මේ හේතුඵල ධර්ම පිළිබඳ අනුමාන ඥානය ඇති කරගෙන ඉන්න එක තමයි දැනට තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න.
හොඳයි. මේ එතකොට දැන් ඔබතුමාලා එදා කතා කරා සාකච්ඡාවේදී මේ ධම්මට්ඨ ඥානය පිළිබඳව කතා කරනකොට මේ සුසීම සූත්‍රයේ ඉදිරියට අරගෙන සුසීම සූත්‍රයේ තියෙනවා පුබ්බේයෝකෝ සුසීම ධම්මට්ඨිත ඥානං පච්චා නිබ්බාණී ඥානං කියලා. එතකොට ඒ මුලින් ධම්මට්ඨිත ඥානේ පසුව නිර්වාණේ ඥානේ කියලා මේ කතාවේදී නිර්වාණේ ඥානේ කියලා කියන්නේ අපි පැහැදිලිව දන්නවා මාර්ගඵල සිත්තොලට අරමුණු වන ධර්මයක්. එතකොට ඒකට පෙර තියෙන ධම්මට්ඨිත ඥානේ වගේ තැනකින් අරගෙන එහෙනම් මේ අපේ ඥාන වැඩ පිළිවෙලේ තියෙන ගෝත්‍ර භූ ඥානේ. එතකොට මේ ධම්මට්ඨිත ඥානේ හා ගෝත්‍ර භූ ඥානේ ධම්මට්ඨිත ඥානිය කියන්නේ ගෝත්‍ර භූ ඥානයට ඒ මොකද ධම්මට්ඨිත ඥානෙන් පස්සේ ඇති වෙන්නේ නිර්වාණී ඥානය නිසා මේ ධම්මට්ඨිත ඥානිය කියන්නේ ගෝත්‍ර භූ ඥානයට කියන වගේ තැනකින් අදහස් ටිකක් කතා කරන්නේ දුපුතුමාද? එහෙම අදහසකුත් දරාගෙන ඉන්නවද ඒ පිළිබඳව?
ඒ පෞද්ගලිකව නම් ස්වාමීන් වහන්සේ එහෙම අදහසක් දරාගෙන නැහැ. නමුත් ඒ අනුසාරයෙන් සාකච්ඡාව ගිය බව නම් තේරුම් ගන්නවා.
ඔව් ඒක තමයි. ඒකෙදී මම මේ අහගෙන ඉන්නකොට මට තේරිච්ච කාරණාවක් තමයි මේ එතන සුසීම සූත්‍රයේ සඳහන් වෙනවනි පුබ්බේවකෝ සුසීම ධම්මට්ඨිත ඥානං පච්චා නිබ්බාණේ ඥාන ධර්මට්ඨිත ඥාන ධම්මට්ඨිත ඥානයට පසුව ඇති වෙන්නේ නිර්වාණ ඥානය කියලා නිසා මේ ගෝත්‍ර භූ ඥානය මෙතෙන්ට ආදේශ කරගත්තු බවක් මට තේරුණා. ඉතින් ඒ නිසා එහෙම ගත්තොත් අපේ මේ ධර්ම මාර්ගය සම්පූර්ණම ධර්ම විරෝධී වෙනවා. මොකද මේ ධම්මට්ඨිත ඥානය කියන එක විපස්සනා ඥානයක්. ඒක අපි විදර්ශනා ආරම්භයේදීම ඇති කරගන්න නුවණක්. ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ විපස්සනා අවසානයේදී මාර්ගසිතට පෙර උපදින ඥානයක්. ඒ ගෝත්‍ර භූ ඥානයට අපිට විපස්සනා වශයෙන් කළ යුතු යමක් නැහැ. ඒ ගෝත්‍ර භූ ඥානයේ යම් වෙලාවක ඇති වුණා නම් ඊට අනතුරුවම මාර්ගසිත ඵලසිත ඇති වෙනමයි. එතකොට මේ කාරණා අපි එනිසා පරිස්සමින් ඒවා ගන්න ඕනේ. මොකද කෙනෙක් යම් දහම් කරුණක් තුළ හරියට පිහිටගෙන හිටියේ නැත්නම් සාමාන්‍ය ඇතැම් අය දහම් සාකච්ඡාවක් කරනවා මේවා අදහස් හුවමාරු කර ගැනීම වශයෙන් තොරතුරු අදහස් අපි මේවා එකතු කර ගැනීම වශයෙන් කතා කරනවා. ඒ කතා කිරීම වලදී සමහර විට අපි යම් අදහසක් දරාගෙන ඉන්නවා නම් ඒක පැත්තකින් තියලා සමහර විට අර කතා කරපු අදහසට ඇතම් කෙනෙක් එකඟ වෙනවා. ඊට පස්සේ ඒ අදහසේ ඉතින් එහෙම තොරතුරු ටිකක් දරාගෙන ඉන්නකොට තව කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් ආයි කතා කරනකොට අපිට තව අදහසක් කියනකොට ඒකටත් එකඟ වෙන්න වගේ හිත් උපදිනවා. ඉතින් ඒ නිසා මේ විදිහට අදහස් ටිකක් අපේ මේ විපස්සනා නිවන් මාර්ගයට එකතු වුණොත් එහෙම කවදාවත් මේ නිවන් මඟ අපිට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි නිවන් මාර්ගයේ යනකොට අපි ඒ නිවන් මාර්ගය තුල හම්බෙන මේ ඥාන වැඩපිළිවෙල තුල හොඳින් පිහිටා ගත යුතු බවක් තියෙන්න ඕනේ. ඒක නිවැරදිව හොඳින් පිහිටාගෙන තියෙන්න ඕනේ. ඒක කියන්නේ මේ පිහිට ගන්නවා කියලා කියන්නේ එතනදී අපි මේ අර අපි අල්ලා ගන්නවා, තදින් මිරිකා ගන්නවා කියන අදහස නෙවෙයි. මේක කවුරු හරි සකාරණව පෙළදහමට අනුව පෙන්නලා දුන්නොත් මේක අපිට මේක පිළිබඳව යම් වෙනස් කර ගැනීමකුත් හිතේ ඉඳ තියාගෙන, මොකද ධර්මයේ තියෙන කරගහ ගන්න නෙවෙයි එතර වෙන්න. ඉතින් ඒකෙන් කියන්නේ මේක අපි මේ හැම එකක්ම ලිහිල්ව අල්ලගෙන එනේන දේ අල්ලගන්න කියන එක නෙවෙයි. ඒ නිසා මේක හැමෝටම සාමාන්‍ය බුද්ධිමත් පිරිසක් මං කියන කාරණාව තේරෙනවා ඇති. මං මේ තොරතුරු කියන්න හේතුනේ අපේ විපස්සනා මාර්ගයේදී ඔබතුමාලට මේ මගේ ස්ක්‍රීන් එක පේනවත් දන්නේ කවුරු හරි කෙනෙක් හරි හරි ඔව් එතකොට ඔව් මට ඕන එකම තිබුණේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේ අපි ආපහු මම පොඩ්ඩක් ආපහු මතක් කරන්න තියෙන කාරණාවක් තියෙනවා. අපි මේ නිවන් දකින මාර්ගය ක්‍රමානුකූලව නිවැරදිව යම් වැඩපිළිවෙලක් අනුව පැහැදිලි කරගෙන යන්න ඕනේ. ඒක විශේෂයෙන් මම මෙතෙන්ට සම්බන්ධ වුනේ මේ හැමදේනම මේවා තොරතුරු බෙදා ගැනීම හා අපිට මේ ධම් කරුණු එකතු කර ගැනීම කියන අදහසකින් නෙවෙයි. මේක අපේ මේ නිවන් මඟ විවෘත කරගන්න ඕනේ. ඒ සඳහා අපි මේ අහන කරුණු නැවත නැවත ශ්‍රවණය කරලා ප්‍රායෝගික වැඩපිළිවෙලකටත් අපි එළඹෙන්න ඕනේ කියන පිරිසක් එකතු වීමක් වශයෙන් තමයි මම මේකට මැදිහත් වුනේ. ඒ නිසා ඔබතුමාලගේ ඒකායන අරමුණ ඒකම විය යුතුයි. එතකොට ඒ වගේ කාරණාවකදී අපිට විශ්වාසවන්තයම් ගුරුවරයෙක් තෝරගන්න වෙනවා. එතකොට සමහර විට සමාන අදහස් හා ඊට පස්සේ අර්ථයෙන් ධර්මයෙන් සීලයෙන් දෘෂ්ටියෙන් නානත්වයකට නොගිය එකම දර්ශනයක් පෙන්නන සමහර විට අපි දෙනමක් තුනමකින් තොරතුරු ගන්නවා වෙන්න පුළුවන්. නමුත් අපි ඒ පිළිබඳව තෝරා ගැනීමක් කරන්න වෙනවා. ඒකෙන් කියන්නේ දැන් මම අදහස් කරේ මෙතෙන්ට ඔබතුමාලට මගේ අදහසක් ගන්නවන්න හදනවා. මේක ඔබතුමාලා මේකම දරාගන්න කියන තොරතුරක් දෙන්න හදනවා නෙවෙයි. අපි දන්නවා ලෞකික ජීවිතයේ තුළ අපි එදිනෙදා ජීවිතයේ රෝගාතුර කටයුතු වලදී ඇතැම් අය මේ පවුලේ වෛද්‍යවරයෙක් කියලා කෙනෙක් තෝරාගෙන ඉන්නවා. වෛද්‍යවරු ගොඩක් ඉන්නවා. නමුත් පවුලේ වෛද්‍යවරයා කියන කෙනා විශේෂයි. එයා දන්නවා මේ පවුලේ ඉන්න අයගේ රෝග නිධානයන් පිළිබඳ, ඔවුන්ට නිදන්ගත රෝග තියෙනවද, ඒවා කියන මූලාශ්‍ර පිළිබඳව හා ඒ පුද්ගලයාගේ ස්වභාවයන්, කය පිළිබඳව ලෙඩවීම් වාර්තා සියල්ල ඒ වෛද්‍යවරයා සතු තුළ තියෙනවා. ඒ නිසා කෙලින්ම අපිට මොනවා හරි අසනීපයක් හැදුනාම අපි කෙලින්ම කතා කරන්නේ පවුලේ වෛද්‍යවරයාට. එයාට අර ඒ ලෙඩා පිළිබඳව මුල් තැන ඉඳන් අවුස්ස යන්න ඕනේ නැහැ. එයාට මෙයාට අවශ්‍ය බෙහෙත් උපදෙස් බොහොම පහසුවෙන් දෙන්න පුළුවන් කමක් තියෙනවා. අන්න ඒ වගේ මේ ශාසනයේත් ඒ කාලේ ඉඳන් ආචාර්යවරයෙක් ගුරුවරයෙක් කියලා කෙනෙක් මේ නිවන් දකින හැම කෙනාටම හිටියා. එතකොට තව ගුරුවරු ඇසුරු කරා. නමුත් අපේ මේ නිවන් දකින වැඩපිළිවෙලේ තමන් තෝරාගත්තු ආචාර්යවරයෙක් හිටියා. එතකොට ඔහු තමයි දන්නේ ඒ යෝගාවචරයන් පිළිබඳව දැනුම, ඔවුන්ගේ ඥාන තත්වයන්, ඒ යෝගාවචරයට කොයි කොයි මට්ටම් වලින්ද කමඨහන් දිය යුත්තේ හා ඔවුන් යම් ඒ දහම් දැනුම තුළ යම් පිහිටාගෙන නැත්තං යම් වැරදි අදහස් තියෙනවනම් ඔහු ඒ වගේම මේ වැරදි පැතිවලට මේ වගේ තැන්වලට පත් වෙන්න පුළුවන් කියන කාරණා පිළිබඳව හොදාකාරම ඒ ගුරුවරයා දන්නවා. ඒ වගේම ඒ යෝගාවචරයා හෙවත් ශිෂ්‍යයා ගෝලයා තමන්ගේ ගුරුවරයා කෙරෙහි සද්ධාව, එතන සද්ධාව කියලා කියන්නේ මෙතන විශ්වාසය, ඒ විශ්වාසය තියලා තමන්ගේ සියලු දුර්වලතාවයන් හැකියාවන් ගුරුවරයාට ප්‍රකාශ කරලා තියෙන කෙනෙක්. එතකොට ඒක සමහර විට තමන්ගේ ගිහි ජීවිතයේ වෙන්න පුළුවන්. මොකද ඒකත් මේ නිවන් මාර්ගට බලපානවා. මොකද කෙලෙස් ඇති වෙන්න. ඒ නිසා සමහර අය දහම් කමඨහන් ආගන්න ආවහම ප්‍රශ්නේ හංගලා කමඨහන් ඉල්ලනවා. නමුත් හොයලා හොයලා බලනකොට තමයි තේරෙන්නේ මේ ආමේ කර්මස්ථානෙන් භාවනාවෙන් වැටිලා තින්නේ මෙන්න මේ කාරණාවක් නිසා කියලා. ඉතින් ඒ නිසා එහෙම නැතුව අපි අර ගෙසරේ කතා කරේ අසටෝ හෝති අමායාවි යථා භූතං අත්ථානං ආවිකත්වා සට නොව මායා නොව තමන්ගේ ඇත්තාවුම දේ සත්තරීවා විඤ්ඤුස්සවා සබ්‍රක්‍මචාරීණං වා සාසුන් වහන්සේට හෝ නොනැති සබ්‍රක්‍මචාරීන්ට හෝ ප්‍රකාශ කරන කෙනෙක් වෙන්න ඕනේ මේ යෝගාවචරයා කියන කෙනා. මොකද මේ යෝගාවචරයා කියන්නේ ගුරුවරයා සමග අත්වැල් බැඳගෙන යන කෙනෙක්. ඒ නිසා ඇත්තටම මේ ගුරුවරයා පිළිබඳ විශ්වාසයක් ගෝලයට තිබිය යුතුයි. එහෙම වුණොත් තමයි ඇත්තටම මේ ගමන් මඟ අපිට යන්න පුළුවන් වෙන්නේ. ඒක දැන් මම මෙහි උපදෙස් දෙන කීපණමක් ඉන්න උන්වහන්සේලා කරන කතාත් එක්ක මම මේ අත්දැකීමත් එක්ක කිව්වේ. මොකද මේ අපි මුලින් පටන් ගත්තට මේ භාවනාවේදී ඉදිරියට මේ හිත වඩ아가න යනකොට ඇතිවෙන අත්දැකීම් අවබෝධයන් ඔස්සේ බොහෝ දේවල් තුල පැටලෙනවා. වැරදි අර්ථ අරගෙන ඒවා තමන් හරි කියලා හිතා ගන්න අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර දේවල් සමන්ට සත්‍යයි වගේ වැටහෙනවා. දිට්ඨි නිජ්ජානක්ඛන්තිය කියලා කියනවා. මේ දහම් වැටහිම දෙවැදෑරුම් විපාක තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ චංකි සූත්‍රයේ පෙන්නනවා. ඒක සත්‍ය වෙන්නත් පුළුවන් අසත්‍ය වෙන්නත් පුළුවන්. මෙලොවම දෙවැදෑරුම් විපාක තියෙනවා. එතකොට ශ්‍රද්ධාව කියන එකත් සුතය, අනුස්රවය, ආකාර පරිවිතර්කය, දිට්ඨි නිජ්ජානක්ඛන්තිය කියන මේ ධර්ම, ඒ කියන්නේ අපිට අහනකොට වැටහෙන දේ, ඒ වැටහිච්ච දේ හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. ඒ අනුව කල්පනා කරනවා, දහම් වැටහීමක් වෙනවා. ඒ වගේම ඒ පිළිබඳව විතර්ක කරනකොට ඒක පිළිබඳව අපිට විශ්වාසයක් ඇති වෙනවා. ඒ නිසා මේවා Tamanta හරි වගේ තේරුණු පමණකින් අපි ඒවා අල්ලා නොගත යුතුයි. මේක පිළිබඳව විශ්වාසවන්ත ගුරුවරයා හා අභිධර්මයේ සූත්‍ර පිටකයේ අටකතාව ආචාර්ය මතේ මේ හැම එකක්ම සලකා බලාගෙනයි මේවට විරුද්ධ නොවනවද කියලා බලලයි තමන්ගේ වැටහිච්ච අර්ථේ හරි කියලා අපි තහවුරු කරගන්නේ. ඉතින් අන්න ඒ වගේ අපි ක්‍රමානුකූලව නිවැරදිව යා යුතු ගමන් මගක් මේ නිවන් මාර්ගය කියන්නේ. ඒ නිසා ධර්මයේ කියන එකට හරියට අල්ලාගත්තොත් ඔහු එතර වෙනවා, වැරදිවට අල්ලාගත්තොත් ඒකින් තමන්ට බොහෝ හානි පැමිණෙන බව බුදුරජාණන් වහන්සේ ඔය මේ සර්පේකුගේ උපමාවකින් දේශනා කරා. ඉතින් මේවා මම කියන්නේ මේ ඔබතුමාලා දන්න කරුණු. නමුත් මේවා අපි නිතර නිතර ආවර්ජනය කරගත යුතු නිසා. එතකොට ඉතින් මම අර ඉස්සරලා කියපු කාරණාවත් එක්ක අපි හැම වෙලාවෙම මේ නිවන් දකින ප්‍රායෝගික වැඩපිළිවෙලකට යන පිරිසක් වෙන්න ඕනේ. එතකොට මේ ශාසනයේ අපි මේ ත්‍රිපිටකයේ ගවේෂණය කරාම නිවන් දකින වැඩපිළිවෙල ක්‍රමානුකූලව සකස් කරලා තියෙනවා. ඉතින් මේ ධර්මය තිබුණාට මේ ධර්මයන්ගේ අර්ථය ගැනීමේදී තමයි අපි පරිසම් වෙන්න ඕනේ. ඒ අර්ථය ගන්න යනකොට අපිට ගොඩාක් මූලාශ්‍රමයකට එකතු කරගන්න වෙනවා. ඒ මූලාශ්‍ර එකකටවත් අවිරුද්ධ ස්වභාවය ඒ තුළ ඇති වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ අතර අපිට මේ අභිධර්ම දැනුම කියන එක විශේෂයෙන් වැදගත්. ඉතින් ඒ නිසා තමයි මම මේ කරුණු ටික කතා කරන්නේ. මේ අපේ සූත්‍ර පිටකේ තියෙන මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය ඇසුරෙන් තමයි මම පහුගිය දේශනාත් කරගෙන ආවේ. මොකද මේ පටිසම්භිදා මග්ගය දේශනා කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින්. බුදුරජාණන් වහන්සේට විතරක් ප්‍රඥාවෙන් අග්‍ර වෙන මහරහතන් වහන්සේ නමක්. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ධර්මාන්වයේ පිහිටලා තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා එක බුද්ධ දේශනාවක්ම යන සංග්‍රහයට යන. ඉතින් මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ අපිට හම්බෙන මේ මූලික කොටස් ටික, මෙන්න මේ ඥාන කතා කියලා කොටස් ටිකක් තියෙනවා මේ නුවණවල් පිළිබඳව. එතකොට ඒ නුවණවල් ගත්තහම අපි මේ නිවන් දකින මාර්ගය ගමන් කරනකොට අපේ හිත ඒ තත්වයන්ට පත් වෙනකොට ඇතිවෙන ස්වභාවයන්, ඥානයන්, ප්‍රඥාවේ ස්වභාවයන් තමයි මේ නුවණවල් වලින් අපිට පෙන්වලා දෙන්නේ. හරියට දුර ගමනක් යනකොට නොදන්න කෙනෙක් ඒ පුද්ගලයාට මඟ නොවැරදීම සඳහා මඟ සලකුණු පෙන්වනවා වගේ මේ අවස්ථාවල ඔබේ හිතේ ඇතිවෙන ස්වභාවය මෙන්න මේ මට්ටම කියලා අපිට පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒ නිසා මේ ක්‍රමයේ ඉතාම නිවැරදි තේරවාදී බුද්ධ ශාසනයේ තියෙන අටකථාචාර්යයන් වහන්සේලා මේ මත පිළිතලා මේ නිවන් මඟ හෙළි කරලා තියෙනවා. එතකොට දැන් අපිට මේකේ ඥාන 72ක් 73ක් දක්වා ඥාන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අතර ඇත්තටම අපිට අවශ්‍ය වෙන ඥාන ගත්තාම මේ සුතමේ ඥානෙ ඉඳන් මෙන්න මේ මග්ගඵල ඥාන, ඒත් ඵල විමුක්ති ඥාන ඇත්තටම අපිට අවශ්‍ය නැහැ. ඒක අපිට කරන්න දෙයක් නැහැ. මාර්ග ඥානෙ දක්වා මේ තියෙන ඥාන ටික පිළිබඳව අපි තුල ඇත්තටම අවබෝධයක් තිබිය යුතුයි. එතකොට මේ මාර්ග ඥානය කියන එකෙන් අපිට පැහැදිලි වෙන්නේ නිවන පිළිබඳව, මාර්ග සිතට හමු වෙන නිරෝධ සත්‍ය කියන එක පිළිබඳවත් අපිට සුතමේ ඥානයෙන් අපි ඒ පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මේවට අර්ථ ගන්න යනකොට අපිට මේ පෙළ දහමේ ඒ වචන අනුසාරයෙන් අර්ථ ගන්න හරි අමාරුයි. බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ එකම වචනයට විවිධ අර්ථ ප්‍රකාශ කරපු අවස්ථා තියෙනවා. එකම වචනයක් කියන්නේ, නමුත් ඒකෙන් ඒ අවස්ථාවල විවිධ අර්ථයන් තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ විවිධ එකම වචනය තුළින් විවිධ අර්ථයන් ප්‍රකාශ කරනවා වගේම එකම අර්ථය විවිධ වචන වලින් ප්‍රකාශ කරන වචන වෙනස්, වචන ගොඩක් තියෙනවා. දැන් උදාහරණයක් පස්සෝ, පුසනා, සම්පුසනා, සම්පුසිතත්තං ආදී වශයෙන් මේ වචන කීපයක් කිව්වට කියලා තියෙන එකම අර්ථයක්, ඒ වගේ තැනුත් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා අපි මේ පෙළ දහමකින් අර්ථයක් මතු කරගන්නකොට ඒකයි මේ මූලාශ්‍ර අටකතාව අභිධර්මය ආදී මේ හැම එකක්ම ගවේෂණය කරලයි මේ පිළිබඳව අර්ථ සලකාගත යුත්තේ. ඉතින් ඒ නිසා දැන් අර අපිට හම්බෙන මේ සුසීම සූත්‍රයේ තියෙන පුබ්බේවකෝ ධම්මට්ඨිති ඥානං පච්චා නිබ්බානේ ඥානං, මුලින් ධම්මට්ඨිති ඥානේ පසුව නිර්වාණේ ඥානේ කියනකොට මේ වචනයට ලං වෙලා බැලුවොත් අපිට පේනවා ඇත්තට මුලින් ධම්මට්ඨිති ඥානේ පස්සේ නිර්වාණේ ඥාන. ඒතකොට මේ පස්සේ කියන එකට අපිට අර්ථ ගන්න පුළුවන් ධම්මට්ඨිති ඥානේට පස්සේ නිවන ඥානේනවා කියලා ගන්නත් පුළුවන්. නමුත් මෙතකොට මේ පසුව කියන කාර්ය වචනය තුල කාලයක් අපිට දීලා නැහැ. මේක ධම්මට්ඨි ඥානේ පසුව එන ඥානය, නිර්වාණ ඥානය කියන මාර්ග ඥානේ. එතකොට ඒ නිසා අපිට අර්ථයක් ගන්න පුළුවන් මාර්ග ඥානෙට මුලින් තියෙන්නේ ගෝත්‍ර භූ ඥානය. එහෙනම් ගෝත්‍ර භූ ඥානයයි ධම්මට්ඨි ඥානයයි එකක් නේද කියලා වගේ අර්ථයකට ගන්නත් මේකට කෙනෙකුට ඉඩ තියෙනවා මේ පච්චා කියන වචනේ අනු. ඉතින් ඒ නිසා අපි ඒකමද කියලා බලාගන්න අපිට මූලාශ්‍රහා මේ ධර්මයේ ගවේෂණය කරන්න වෙනවා. එතකොට ගෝත්‍ර මේ ධම්මට්ඨිති ඥානය කියන්නේ ගෝත්‍ර භූ ඥානයයි කියලා ගත්තොත් ඒ ගෝත්‍ර භූඥානයේ පිළිබඳව අපි මනාකොට දැනගෙන ඉන්න වෙනවා. ගෝත්‍ර භූඥානය කියන්නේ මොන වගේ අවස්ථාවක්ද කියන එක. එතකොට ඇත්තටම මේ ගෝත්‍ර භූඥානය කියන එක ධර්මයේ පෙන්වන්නේ මාර්ග චිත්ත වීතියක ලැබෙන ඥානයක්. ඒ මාර්ග චිත්ත වීතියක් හටගන්නකොට යම් කිසි කෙනෙක් විදර්ශනාව ආරම්භ කරලා ඒ මාර්ග චිත්ත වීතියේම හම්බෙන ඥානයක් මේකට අපිට විදර්ශනා වශයෙන් යෝනිසෝ මනසිකාරය වශයෙන් කිසිවක් කරන්න නැහැ. එතකොට මේක පෙන්නනවා ගෝත්‍ර භූ ඥාණයට අනන්තර සමනන්තරව අනතුරුවම මාර්ග ඥානය උපදිනවා. එතකොට ධම්මට්ඨ ඥානය කියන එක ගත්තොත් ඒකට අනතුරුවම මාර්ග ඥානය ඉපදිවේ යුතුයි. ඒ වගේම මේ ගෝත්‍ර භූ ඥානය කියන එකේ කුත්‍යක් මේ කුත්‍ය පෙන්නනවා. ඒකේ මොකද්ද කෘත්‍ය කියන එක පෙන්නනවා. ඒ අනුසාරයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ ධම්මට්ඨ ඥානයේද ගෝත්‍ර භූ ඥානය කියන එක. එතකොට මේ දහමේ දැන් මේ ගෝත්‍ර භූ ඥානය පෙන්වන්නේ කතං බහිද්දා උත්තා විවට්ටනේ පඤ්ඤා ගෝත්‍ර භූ ඥාන. බාහිර ධර්මයන්ගෙන් උට්ටා නැගිටිනවා. විවට්ටනේ කියන්නේ ඒකට ප්‍රතිවිරුද්ධව හිටිනවා. විවට්ටනේ කියන්නේ වෙන් වෙනවා කියන අර්ථය තියෙනවා. එතකොට බහිද්දා කියන එකෙන් මේකට අට කතා විතර දුන්නේ. මෙතන බහිද්දා කියලා කිව්වේ තමන්ගේ సంతානයේ ඇතිවෙන ක්ලේශ ධර්මයන් හා ක්ලේශ ධර්මයන්ට කියපු වචනයක් මේ බහිද්දා කියන එක. එතකොට ක්ලේශ ධර්මයන් හා ඒහා බැඳුණු ස්කන්ධයන්ට කියපු නමක් තමයි මේ බහිද්දා කියන එක. එතකොට මේ ගෝත්‍ර භූ ඥාණයෙන් සිද්ධ වෙන්නේ එක එක කරන කෘත්‍ය තමයි මේ බාහිර නිමිත්තයන්ගෙන් හා සංකාර නිමිත්තයන්ගෙන් ක්ලේශයන්ගෙන් නැගී හිටිනවා කියන අර්ථය තමයි තියෙන්නේ. එතකොට මෙතන අපිට මේ පෙලෙත් හම්බෙන උපාදං අභිභුහියති ගෝත්‍ර භූ පවත්තං අභිභුහියති ගෝත්‍ර භූ. එතකොට මේ ගෝත්‍ර භූ ඥානයේ කෘත්‍ය තමයි පාදය අභිභවනය කරනවා. එය මැඩ පවත්වනවා කියන අර්ථය. පවත්මං සංස්කාරයන්ගේ පැවැත්ම අභිභූයති. නිමිත්තං අභිභූයති ගෝත්‍රභූ. ආයූහණං අභිභූයති. රැස්කිරීම නවත්වනවා. පැවැත්ම නතර කරනවා. ප්‍රතිසන්ධින් අභිභූයති. ප්‍රතිසන්ධිය ඉපැත්ම නවත්වනවා. ඒ වගේම ජාතින් අභිභූයති ජරාව නවත්වනවා මැඩ පවත්වනවා ජරං අභිභූයති කියලා මේ විදිහට සඳහන් වෙනවා. ඒ වගේම මේ විදිහට තව ගොඩාක් මේකේ අර්ථ තියෙනවා. ඒ වගේම තව කියනවා පුතග්ජන ගෝත්‍රය අභිභවනය කරනවා ආර්ය ගෝත්‍රයට පමුණුවනවා කියන අර්ථ. පුතග්ජන ගෝත්‍රය දැන් ගෝත්‍ර බහු කියලා කියන්නේ ගෝත්‍රය කියවහම ආර්ය ගෝත්‍රය පුතග්ජන ගෝත්‍රය කියලා මේ වගේ තියෙනවා. එතකොට පුතග්ජන ගෝත්‍රයෙන් නැගී හිටිනවා ආර්ය ගෝත්‍රයට පමුණුවනවා යොමු කරනවා කියන අර්ථෙත් මේ ගෝත්‍ර භූ කියන ඥානයේ කෘත්‍යයක් තමයි. එතකොට ප්‍රතිසන්ධිය අයින් කරනවා. එතකොට ඒ ගෝත්‍ර භූ ඥානයේ කෘත්‍ය තමයි ඔන්න ඕක. එතකොට නමුත් ධම්මට්ඨිත ඥානය කියලා අපිට හම්බෙන්නේ නාම රූප වෙන් කර ගැනීම. නාම රූප පරිච්ඡේද ඥානය තමයි ධම්මට්ඨිත ඥානය හැටියට හෙන්නේ. මොකද ඒ ධම්මට්ඨිත ඥානය කියන එකේ අපිට හම්බෙන්නේ මේ වගේ කතාවක් නෙවෙයි. උපාදං අභිභූයති පවත්තං අභිභූයති උපැත්මෙන් පැවැත්මෙන් නැගී හිටිනවා කියන වගේ අදහසක් නෙවෙයි. ධම්මට්ඨිත ඥානෙන් පෙන්වන්නේ එතන කියන්නේ පච්චේ පරිග්ගහේ පඤ්ඤා ධම්මට්ඨිත ඥානය. ප්‍රත්‍ය පිරිසිඳ ගැනීමේ නුවණ, ප්‍රත්‍යං විමසා බැලීමේ, බෙදා බැලීමේ නුවණ ධම්මට්ඨිත ඥානයේ හැටියට තමයි එතන අපිට හම්බෙන්නේ මේ ධම්මට්ඨිත. මේ දෙන්නේ කතං පච්චේ පරිග්ගහේ පඤ්ඤා ධම්මට්ඨිත ඥානං. එතකොට ප්‍රත්‍ය විමසා බැලීමේ නෝනයි ධම්මට්ඨිත ඥානය. එතකොට ඒ ධම්මට්ඨිත ඥානයේ කෘත්‍ය වෙනස්. එතකොට අපි ඒ නිසා මේ ධම්මට්ඨිත ඥානය කියන්නේ මොන වගේ තැනකටද මොන වගේ අවස්ථාවක්ද කියන එක පිළිබඳව අපි නැවත මට කතා කරන්න උවමනාවක් තිබුණා. ඒ නිසයි මම මේක ගත්තේ. මොකද මම මේවා නැවත නැවත කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ සුසීම සූත්‍රයම ගත්තොත් මේ සුසීම සූත්‍රයේ ඥාන දෙකකින් මේ නිවන් දකින වැඩපිළිවෙල පෙන්වන මුලින් ධම්මට්ඨි ඥානේ පච්චා නිබ්බාණේ ඥානයි. එතකොට මේ නිවන් දකින වැඩපිළිවෙල දෙකේ තව කොතෙක් ඥාන තිබුණත් මේ ඥාන දෙක අති විශිෂ්ටයි අති විශේෂයි. ඒ නිසා මේ දෙකෙන් බුදුරජාණන් වහන්සේ මේ වැඩ පිළිවෙල පෙන්වනවා. සමහර විට අපි ඔය තව ඔබ අහලා ඇති මේ ක්ලේශයන් පිළිබඳව කතා කරනකොට මූල ක්ලේශ කියලා සඳහන් වෙනවා. මූල ක්ලේශ හැටියට සඳහන් වෙන අවිද්‍යාව හා භව තණ්හාව කියලා. තණ්හාව අවිද්‍යාව කියන්නේ තව ගොඩාක් කෙලෙස් තිබුණත් මේ කෙලෙස් අතරින් අවිද්‍යාව තණ්හාව කියන එකම ඉතාම ප්‍රකටයි. සියලු කෙලෙස් ධර්ම මේක ඇතුළට දාන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ධම්මට්ඨි ඥානේ කියන එක විපස්සනා ඥානේ ඉතාමත් වැදගත් අවස්ථාවක්. මේ පිළිබඳව අපි සැකහැර තවත් වෙනත් අදහසකට අපේ හිත පරිවර්තනය කරන්න බැරි ආකාරයෙන් මේ පිළිබඳව අපි මනාවට පිහිටා ගත යුතුයි. මොකද ඒ පිහිටීම මතයි අපිට මේ ඥානය සමෘද්ධ වෙන්නේ. අපි තුලේ පිහිටීම විශ්වාසයේ සද්ධාව නොමැති වුණොත් මේ ඥානය කවදාවත් අපිට දියුණු කරන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ ඥානය දියුණු කරන්නේ ඒ ඥානයට අදාළ යෝනිසෝ මනසිකාරයේ තුලයි. ඉතින් අන්න ඒ නිසා ඥානය පිළිබඳව අපි හොඳට නිරවුල්ව දැනගෙන තියෙන්නේ. එතකොට ඒ නිසා ඇත්තටම මම මේ ටික ඔබට මේ මූලාශ්‍රත් එක්ක පෙන්වන්න හේතුව ඔබ ධම්මට්ඨි ඥානය ගැන කතා කරනකොට ඔය පිළිබඳව කොහෙද තියෙන්නේ, කොහොමද ඔබ මේකේ අදහස් ගත්තේ කියලා ඇහුවොත් අහවල් ස්වාමීන් වහන්සේ කිව්වොත් ඒක අහන කෙනාට පිළිගන්න සාක්ෂියක් නෙවෙයි. අපි දරාගෙන ඉන්න ඕනේ මං මේකට අදහස ගත්තේ සූත්‍ර පිටකේ මෙන්න මේ තැන පටිසම්භිදා මග්ගේ මහාවග්ගයට අයත් මේ ධම්මට්ඨි ඥාණය එහි සූත්‍ර වර්ණාව අටකතා වර්ණාව මේ අනුසාරයෙන් මෙන්න මෙහෙමයි එතන සඳහන් වෙලා තියෙන්නේ. එතකොට මේ මූලාශ්‍රය පෙන්වුවාම අපිට ත්‍රිපිටකය පිළිගන්න කෙනෙකුට ඒකට විරුද්ධ වෙන්න බෑ. ඒ නිසා අපි පිළිහිටලා තියෙන බුද්ධ දේශනාව මත මිසක් තවත් ස්වාමීන් වහන්සේගේ මතයක නොවේ. අන්න ඒ නිසා අපි අන්න ඒ ටිකත් මට මතක් කරන්න ඕන නිසා තමයි එතකොට අපිට මේක විශ්වාසයෙන් පිළිහිට ගන්න පුළුවන්. ඒ නිසා අපි මේ වැඩපිළිවෙල අපි හොඳට කතා කරමු. මේ අර කියපු ඉස්සෙල්ලා මම පෙන්නපු ඥාන පිළිබඳව ගත්තොත් ඒ ඥාන පිළිබඳව අපි මුල ඉඳන්ම මේක කතා කරගත්තොත් හොඳයි කියලා හිතුණා. එතකොට ඒවා හොඳට පැහැදිලි කරගත්තාම මෙන්න මේ ඥාන පිළිබඳව සුතමේ ඥාණය කියන්නේ මොකද්ද? ඒ සුතමේ ඥාණය අපි ඇති කරගත යුත්තේ මොන මට්ටමින්ද? සීලමේ ඥාණය කියන්නේ මොකද්ද? මේ සීලමේ ඥාණය කියලා කියන්නේ මේක පිළිබඳව අපි දන්නා, අපි අහගත්තු දේ පිළිබඳව තමන් තුළම ඇතිවෙච්ච ඥානයක්. එතකොට ඒ ඥාණය තමන් තුළ ඇති වෙලා තියෙන ඕන එකක්. හුදු නිකන් අපි අර ඇහිමෙන් නිකන් අපි එහෙම කතාවක් බලනවා වගේ විශ්වාසයෙන් ඇහිමෙන් ගත්ත එකක් නෙවෙයි, තේරුම්ගෙන වටහා ගත්තු ඥානයක් කියන එකයි මේ අපි එකයි අපි ඇති කරගන්න ඕනේ. සමාධි භාවනාමේ ඥානය, ධම්මට්ඨි ඥානය, සම්මර්සන ඥානය, උදයබ්බේ ඥානය, බංගානුපස්සනානු ඥානය, ආදීනව ඥානය, සංඛාරූපේක්ඛා ඥානය, ගෝත්‍රභූ ඥානය, මග්ග ඥාන, ඵල ඥාන. එතකොට මෙන්න මේ ටික පිළිබඳව අපි හොඳාකාරව හරියට මේ මූලාශ්‍රහා ත්‍රිපිටකයේ අනුසාරයෙන් අටකතා අනුසාරයෙන් මේවා පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කරගත යුතුයි. ඒ ඇති කරගත්තාම තමයි අපිට පුළුවන් වෙන්නේ මේ තුල විශ්වාසයෙන් අපේ ගමන් මඟ යන්න හා අපිට මේ ශාසනයට කල්යාණ මිත්‍රයන්ට නිවැරදි දහමක් අපිට ප්‍රකාශ කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා අපි සමහර විට මේක අපිට සියලු දේ කතා කරන්න බෑ. නමුත් මේ මුල් ටික මට කතා කරන්න අදහසක් තිබුණා. මේ වගේ අර්ථ ගන්නකොට ඒ වචනවල අර්ථ මොන වගේ තියෙනවද, එතකොට වචනයක් අර්ථයක් ගන්නකොට ඒ අර්ථයට අදාළ ඒ වචනයට අදාළම අර්ථය ගන්නවා කියන එක, මේ වගේ ලක්ෂණ රස පච්චුපට්ඨාන වශයෙන් මේවා තේරුම් ගත යුතුයි කියන එක පිළිබඳව අපි ටිකක් මේ මුල ඉඳන් පැහැදිලි කරගමු. මුල් ඥාන ටික මං කෙටියෙන් ඒ අටකතා අනුසාරයෙන් පැහැදිලි කරලා දෙනවා. ඊට අමතරව අපි ඊට පස්සේ අපිට ඇත්තටම කතා කරන්න තියෙන අද කතා කරනවා නම් සම්මර්සන ඥානය. මොකද ධම්මට්ටි ඥානය පිළිබඳව මම කතා කරා. ඉතින් මොකද මම නැවත මේක කතා කරන්න ඕනේ හිතුනේ, මම මේ ධම්මට්ටි ඥානය පිළිබඳව ගොඩක් විස්තර දේශනා කීපයකදී කරත් ඒවා හිතවල දරාගෙන පිහිටිච්චි විශ්වාසයෙන් පිහිටේ නැති බවක් ඇතැම් අය තුළ මට එදා සාකච්ඡාවෙන් පෙවුණා. හැමෝම නෙවෙයි, ඇතැම් අය පිළිබඳව. ඉතින් අන්න ඒ නිසා තමයි මම මේක නැවත කතා කරන්න ඕනි කියලා හිතුනේ. එතකොට මුලින්ම අපිට හම්බෙන්නේ මේ සුතමේ ඥානය පිළිබඳව. අපි සුතමේ ඥානය පිළිබඳව අපි මේ අටකතා වැසුරෙන් පොඩ්ඩක් කතා කරොත්, සුත්තමයේ ඥානය කියන ඔබට ස්ක්‍රීන් එක පොඩ්ඩක් බලාගෙන අවධානයට ගන්න දැන්. එතකොට මේක අපි තේරෙන්නේ නැති කොටස් තියෙනවා නම් ඔබට අහගන්න පුළුවන් මේ සාකච්ඡාව දෙනකොට. මේක ඔබ සමහර විට මේකේ නොතේරෙන තැන් තියෙන්න පුළුවන්. නමුත් දේශනා අනුසාරයෙන් ඔබ මේකට සිහිය යොමු කරගෙන අහගෙන යන්න. මොකද අපිට මුලින්ම හැම කෙනාම මේ සුත්තමයේ ඥානය කියන එක ඇති කරගත යුතුමයි. ඒක සාරිපුත්ත මහරහතන් වහන්සේටත් ඇති කරගත යුතු වුණා. ඒ තරම් පාරමී පුරලා තමන් අග්‍රශ්‍රාවක අගසව තනතුර ප්‍රඥාවෙන් අග්‍රස්ථානයට පත්වෙන්න පාරමී සම්පූර්ණ වෙලා තිබුණත් ඒක බුදු කෙනෙකුගෙන් හෝ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් මේ නිවන් දකින වැඩපිළිවෙල අහන්නේ නැතුව කිසි කලකත් මාර්ගඵලයක් ශ්‍රාවකයන්ට ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා එහෙම ලබන්නේ ඔබ දන්නවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සහ පසේ බුදුරජාණන් වහන්සේ නමක් පමණයි. ඒ නිසා මේ සුත්තමේ ඥානය අපි ඇති කරගත යුතුයි. එතකොට සුත්තමේ ඥානය කියනකොට ඒ ධර්මයේ මේ පරයාප්ති ධර්මයේ සියල්ලම කැටි කරලා කියන්න පුළුවන් මේ සුතමේ ඥානය කියලා. නමුත් ඇත්තටම අපි මේ සියල්ලම හැමෝටම දැනගෙන මේක පටන් ගන්න පුළුවන් කමක් නැහැ. සමහර අය වයසේ අග්ගිස්සේ ඉන්නේ, සමහර අයට මේ නිවන් දකින්න වැඩපිළිවෙල විතරක් තෝරා බේරාගෙන මේක කොහොම හරි තමන්ගේ හිත අදා ගන්නවා කියන තන ඉක්මනට කරගන්න ඕනේ කියන මේ වගේ විවිධ මට්ටම් වල ඉන්නවා. ඒ නිසා මේ සුතමේ ඥානය එතකොට අපි කියමුකෝ අපි ඉක්මනට නිවන් දකින්න උත්සාහවත් වෙන කෙනෙක් හැටියට එයාට මේ තමන්ගේ නිවන් දකින්න වැඩපිළිවෙලට අදාළ දහම් කොටස් ටික නිවැරදිව අර දැන් අපි කතා කරමු ඥාන වැඩපිළිවෙල. සුතමේ ඥානය, සීලමේ ඥානය, ධම්මාට සමාධි භාවනාමේ ඥානය, මේ පිළිබඳව ඥාන වැඩපිළිවෙල පිළිබඳව අපි තුල අනිවාර්යෙන්ම නුවණවල් අහගෙන තිබිය යුතුයි. එතකොට අන්න ඒක තමයි මේ සුතමේ ඥානය කියලා කියන්නේ. අපි ඒකෙන් ඉඳන් ටික ටික අපි කතා කරගමු ඒකේ අන්තර්ගතයත් එක්ක. එතකොට මේ ධර්මයේ සඳහන් වෙන සුතමේ ඥානන්ති එත්ත සුත සද්දෝ, මේ සුත කියන શબ્දේ විවිධ අර්ථවල යෙදෙනවා. මෙතන පෙන්නනවා ගමන් කිරීමේ කියන අර්ථේ, ගමනේ, විසුතේ, ඒ කියන්නේ ප්‍රකට අර්ථේ, තින්තේනු යෝග පචිතේපි කියන, ඒ කියන්නේ තෙත්තු රාගය ඇති කියන අර්ථේ, සද්දය කියන අර්ථේ, සෝතා සෝතද්වාරානුසාර ඥාතේන කියන මේ අර්ථ කීපයක මේ සුතමය කියන වචනය විවිධ අර්ථවල යෙදෙනවා. එතකොට මෙතන මේ සුතමේ ඥානං කියලා කිව්වේ මේ වගේ කොමන අර්ථයක්ද කියන එක විස්සරෝම මේ තෝරලා අපිට පෙන්නනවා. එතකොට මෙතන පෙන්නනවා තථාහිස්ස සේනාය පසුතෝ ආදීසු. මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ උදාන වග්ගයේ තියෙන කතාවක් තියෙනවා. තථාහිස්ස සේනාය පසුතෝ. එතන සේනාය පසුතෝ කියලා, එතන සුතෝ කියලා කිව්වේ ගච්ඡන්තෝ, සේනාසනයට යන කියන අර්ථයේ, එතන යෑමේ අර්ථයේ තමයි එතන සුත කියලා තියෙන්නේ. ඊට පස්සේ තව තියෙනවා සුත ධම්මස්ස පස්සතෝ. ආදි උදාන පාළියේ තියෙන සුත ධම්මස්ස පස්සතෝ, එතන සුත ධම්මස්ස කියලා කියන්නේ විසුත ධම්මස්ස කියන ප්‍රකට ධර්මයේ ඇති කියන, අර කියන්නේ සුතා දතා කියලා කියන්නේ අහලා තියෙන සුත සන්නිචයෝ, අහලා දරාගෙන ගබඩා කරගෙන තියෙන ආර්තින් සුත ධම්මස්ස පස්සතෝ. එතන සුත කියලා අදහස් කරේ මේ ප්‍රකට කරගත් වටහාගත් දහම් ඇති කියන අර්ථය, විසුත ධම්මස්ස කියන අර්ථය. ඒ වගේ ඊට පස්සේ තව අපිට හම්බෙනවා මෙතන තව තියෙන තුම්මෙහි පුඤ්ඤං පසුතං අනප්පකං ආදීසු. ඒක මේ කුද්දක පාට පෙළේ මේ බුද්ධ දේශනාවේ සඳහන් වෙන තැනක් පෙන්නනවා. තුම්මෙහි පුඤ්ඤං පසුතං, එතන උපචිතාන්ති අත්තෝ රසකරණ ලදාර්ථේ කියලා පෙන්න. එතකොට උපචිත, එතන තියෙන උපචිත කියලා තියෙනවා. එතකොට උපචිත කියලා කියන්නේ රසකරණ කියන අදහස. එතකොට ඔබ තුම්මෙහි පුඤ්ඤං පසුතං අනප්පකං, එතකොට ඔබ බොහෝ රසකරණ ලද පින් ස්වල්ප නෙවෙයි කියන අදහස එතන පසුතං සුත කියලා කිව්වේ. උපචිතා ඊට පස්සේ දිට්ඨි සුත මුත විඤ්ඤාතා දීසු මජ්ජමනිකාය වගේ පෙළ දහමේ තියෙනවා. සමහරට ආලා තින්නේ දිට්ඨි සුත මුත විඤ්ඤාත පත්ත පරියේසිත අනුචරිත කියලා වගේ මේ වගේ සූත්‍ර පාඨයන්. එතනස් මේ සුත කියලා තියෙනවා. එතන මේ එතන සුත කියලා කියන්නේ සද්දෝති අත්තෝ, මේ සද්දය කියන අර්ථය තමයි එතන සුත කියලා තියෙනවා. ඒ වගේම තව දෙනවා බහුසුතෝ හෝති සුත දරෝ සුත සම්නිචයෝ ආදීසු සෝතද්වාරානුසාර විඤ්ඤාත දාරෝති. අන්න එතන බහුසුතෝ හෝති කියලා එතන සුත කියන අර්ථයක් තියෙනවා. ඒ සුත කියලා කිව්වේ මෙන්න සෝතද්වාරානුසාර විඤ්ඤාත දාරෝති. කණින් අහලා ඒ ඇහිම් අනුසාරයෙන් දැනගෙන දරාගෙන තියෙනවා කියන අර්ථයෙන් තමයි සුත දරෝ සුත සම්නිචයෝ කියලා අදහස් කරලා තියෙන්නේ. එතකොට අන්න ඒ වගේ ඉද 50 සවාතන අත්තු සුතමේ ඥානං තියා ඒසා එත්ත සුත විඤ්ඤාතං අවධාරිතං සද්ධම්මං ආරබ්බ ආරම්භණං කත්වා සබ්බපටමං අපරාපරංච පවත්ත ඥානං තං සුතමේ ඥානන්ති උත්තං හෝති. අන්න එතකොට මෙතන අතන සුතමේ ඥානෙ කියලා කිව්වේ සෝතානු ධාරේ පඤ්ඤා සුතමේ ඥානං, ඇසීමෙන් දැනගන්නා නුවණ සුතමේ ඥානෙ කියලා. එතන මේ සුතය කියලා කිව්වේ කුමක්ද? මෙන්න මේ කියන අර්ථේ සෝතානු සෝතා සෝතද්වාරනුසාරේන විඤ්ඤාතං උපධාරියති අත්තෝ කියන අර්ථය. ඒ කියන්නේ කණින් අහලා ඒ ඇහිමින් දැනගන්නා නුවණින් යම් කිසි කෙනෙක් ඒ නුවණ වටහාගෙන දරාගෙන තියෙනවා නම් ඒ නුවණට තමයි සුතමේ ඥානය කියලා කිව්වේ. එතකොට ඒකේ හම්බෙන්නේ ඒතං සුතං විඤ්ඤාතං. එතන සුත කියන එකෙන් අදහස් කරේ සද්ධම්මං ආරබ්බ ධර්මයන් ආරම්භයා, සද්ධර්මයන් අරමුණුක ආරම්භණං කත්වා ඒව අරමුණු කොට සබ්බපටමං සියල්ලට පළමුව මුලින්ම පවත්ත ඥාන සුතමේ ඥාන. කෙනෙකුට මේ ධර්මයේ අරමුණු වෙලා ඇති වෙන පළමු ඥානය තමයි සුතමේ ඥානය කියලා කිව්වේ. එතකොටයි ඒ සුතමේ ඥානය අපි මුලින්ම ඇති කරගන්න ඕනේ කියලා මේ අපිට අට කතාවේ පැහැදිලි කරලා දෙනවා. එතකොට එතන තව තියෙනවා, තව ගොඩක් අර්ථ තියෙනවා. මම මේක සියල්ල විස්තර කරන්න ගියොත් අපිට කාලය යනවා. එතකොට එතන සුතමේ ඥානය කියලා කිව්වේ සෝතද්වානුසාරේ කණින් අහලා වටහාගත්තු නුවණින් කියන අර්ථය. අර ගොඩාක් සුතය කියන එකට අර්ථය තිබුණත් අපි ගන්නෙ මෙන්න මේ අර්ථය කියන එකයි අර ඥාණයට අනුව. එතකොට අතවා සුතේන පකතෝ පස්සාදි ධම්ම පුඤ්ඤෝ සුතමේ. එතකොට සුතමය කියන එක අදහස් කරේ පස්සාදි ධර්ම පුඤ්ඤා, ස්පර්ශයේ වේදනාව සංඥාව සංකාරය ආදී මේ චිත්තචෛසික ධර්මයන්, එහෙම නැත්නම් බෝධිපාක්ෂික ධර්මයන්, චතුරාර්ය සත්‍ය ධර්මයන් ආදී සියලු ධර්ම කොටස් ඇසීම තමයි මේ සුතමය කියලා කිව්වේ. එතකොට තස්මින් සුතමේ ධම්ම පුඤ්ඤේ පවත්ත තම් සම්පයුත්ත ඥානං. එතකොට අන්නර ධර්ම පුඤ්ඤයන් ධර්ම කොටස් කෙරෙහි තමා තුළ පවතින ඒ සිතේ සමග යෙදিলা තියෙන ඥාණය සුතමේ ඥාන. එතකොට මේ ඥාණය කියලා කියන්නේ නිකම්ම මේ වැටහීමක් නෙවෙයි. මොකද්ද මේ ඥාණය කියලා කියන්නේ? ස්වභාව සාමාන්‍ය ලක්ෂණ වශයෙන් ධම්මේ ඥානාති ඥාන. එතකොට මේ ධර්මයන් නිකම්ම වටහා ගැනීමක් නෙවෙයි, ඒ ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණ, ඒ කියන්නේ ඒකටම ආවේනික ලක්ෂණ හා ඒවට තියෙන පොදු ලක්ෂණ වශයෙන් වටහාගත්තු ඥානයකටයි මෙතන සුතමේ ඥානය කියලා කියන්නේ. තංගේව ඥානං පරියාය වචනේන අදිප්පාය ප්‍රකාශනත්තං අනියමේන පඤ්ඤාති වත්වා. එතකොට ඒ ඥානයට අදහස් ප්‍රකාශ කිරීම වශයෙන් පරියාය වචනයක් වශයෙන් තව කිව්වා මෙතන ප්‍රඥා කියලා. එතකොට අන්න එතන මේ ඥානයේ ප්‍රඥාව කිව්වත් එකම අර්ථයකට තමයි වචන දෙකක් කිව්වේ. නමුත් අතන පෙන්නනවා එකම වචනේ විවිධ අර්ථවල යෙදෙන බව. ඉතින් අන්න ඒ වගේ මේ එතකොට අපි සුතමේ ඥානය කියන එක ඇති කරගත යුත්තේ අපි කියමුකෝ අපි ශ්‍රද්ධාව පිළිබඳව අපි ඇති කරගන්න නුණක් තියෙනවා නම් ඒ ශ්‍රද්ධාව පිළිබඳව ඒ ශ්‍රද්ධාව පෞද්ගලික ලක්ෂණේ ඒකේ ධර්මයේ අපි කොහොමද තේරුම් ගන්න? ඒකටම අදාළ ආවේනික ලක්ෂණේ මොකද්ද? ඊට පස්සේ ඒකට කෘත්‍ය මොකද්ද? ඒකේ ලක්ෂණේ මොකද්ද? ඒක තේරුම් ගන්න ආසන්න කාරණා මොකද්ද ආදී වශයෙන් ඒ ධර්මයේ පිළිබඳව අපි දැනගන්න ඕනේ. ඊට අමතරව ඒකේ පොදු ලක්ෂණ ටිකක් තියෙනවා. අපි පොදු ලක්ෂණ හැටියට කතා කරේ හැම දෙයකම පොදු ලක්ෂණයක් තමයි ප්‍රත්‍යයෙන් හට ගන්න බව. හටගත්ත සැනින් බිඳිලා යන බව. අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, සංකත බව කියන මෙන්න මේ ලක්ෂණත් ඒක අපි සුතමේ ඥානයේ වශයෙන්ද තේරුම් අරගෙන තියෙනවා. අන්න ඒ දහම් පිළිබඳ ඔය ආකාරයෙන් ඇති කරගන්න දැනුම තමයි කෙනෙකුට මේ සුතමේ ඥානය තියෙනවා කියලා කියන්නේ. එතකොට ඒ සුතමේ ඥානය පිළිබඳව නවාංග ශාස්ත්‍ර ශාසනයේ පිළිබඳව ඥානය අපිට ඔය ධම්මසංගණියේ පෙන්නලා තියෙනවා. එතකොට අපි චතුරාර්ය සත්‍ය ගත්තොත් ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඒක අභිඥා අවබෝධ කරගත යුතු ධර්මය මොනවද? පහ කළ යුතු ධර්මය මොනවද? සාත්කල යුතු ධර්මය මොනවද? වැඩිය යුතු ධර්මය මොනවද ආදී වශයෙන් මේ විදිහට අපි ඒවා දැනගන්න ඕනේ. එතකොට මේකේ ඔබ පටලා ගන්න එපා. එතකොට මෙතන මේ සියල්ලම අපිට අවශ්‍ය නැහැ. කෙනෙකුට අවශ්‍ය නම් තමන්ට නිවන් දකින්න වැඩපිළිවෙල මේ ඥානানুසාරින් එක්කෝ විසුද්ධිය අසුරින් හෝ නිවැරදිව ඒකට අදාළ කොටස් ටික සුතමේ වශයෙන් අපි ඉස්සරෝම වටහාගෙන තියෙනවා. එහෙම කෙනාටයි මේ ගමන් මඟ පටන් අරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මම හිතන්නේ ඇතියේ සුතමේ ඥානයේ පිළිබඳව කතාව. ඊට පස්සේ ඊළඟට අපිට හම්බෙන්නේ සීලමේ ඥානයි. සීලමේ ඥානෙදි කියන්නේ සුත්වා සංවරේ පඤ්ඤා සීලමේ ඥානක් කියලා. එතන සුත්වා කියලා කිව්වෙ අන්න අර ආකාරයෙන් සීලය පිළිබඳව ඒ ධර්මයෙන් දැනගත්තු අදහස් ටික තමන්ට තියනවා. ඒ තියාගෙන තමන් ඇති කරගන්න සංවරය සුත්වා අර කියපු බුදුරජාණන් වහන්සේ ධර්මයේ අසා දැනගෙන ඇති කරගන්න සංවරය තුල ඇතිවෙන නුවණ සීලමේ ඥානය කියලා කිව්වා. එතකොට සීලමේ ඥානය කියලා කියන්නේ සුත්වා සංවරේ පඤ්ඤා සීලමේ ඥානං. අසා දැනගෙන ඇති කරගන්න සංවරේ. එතකොට ඒක කොහොමද අපි මේකේ අර්ථය අපි ගන්නෙ කියලා අපි ඒකත් ටිකක් බලමු. ඒකෙත් අපිට වැදගත් කොටස් ටිකක් තියෙනවා. එතකොට සුත්වා කියන එක අපි තේරුම් ගත්තා. මේ සුත්වා කියන්නේ මොකද්ද කියලා. එතකොට සීලය පිළිබඳව ගත්තොත් මේ සීලය පිළිබඳව අපි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දහම් කොටස් අපි සුතමේ වශයෙන් අහලා තියන්න ඕනේ. අපි සත්තු නොමර, හොරකම් නොකර, බොරු නොකර හිටිය පමණකින් සීලය වෙනවද? වැරදි නොකර පමණකින් ඔහු සිල්වතෙක්ද? නැහැ. බුදුරජාණන් වහන්සේ සමන මණ්ඩික සූත්‍ර වගේ මේ වගේ පෙන්නනවා. එපමණකින් සිල්වතෙක් වෙනවා නම් කුඩා දරුවටත් පිරිසුදු සිල් ඇති කෙනෙක්, පිරිපුන් කුසල් ඇති කෙනෙක් කියලා කියන්න වෙනවා. මොකද කුඩා දරුවාට සත්වයා කියන අදහසකුත් නැහැ. ඔහු සත්තු මරන්නේ කොහෙද කියලා. බොරු ඇත්ත කියන අදහසක්වත් නැහැ. නමුත් ඔහුට බොරුවක් කියවෙනවද? නැහැ. නමුත් ඔහු පිරිසුදු සිල් ඇත්තෙක් නෙවෙයි. එහෙනම් සීලය කොතැනකින්ද ඔහුට සම්පූර්ණ වෙන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්නවා පාරාසාරිය බ්‍රාහ්මණයාට. එතකොට එතනදී පාරාසාරිය බ්‍රාහ්මණයාට අදාළව ඒ සූත්‍ර දේශනාවක් කරන්නේ. මේ මේ එතකොට එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මමත් මේ පිරිපුන් සිල් ඇති උතුම් සිල් ඇති උත්තම ප්‍රාර්ථයට පත් වෙච්ච කෙනෙක් කියලා කියනවා. නමුත් කුඩා දරුවා ඉක්මවා පවතින තැනකින් හතර කරුණක් පිළිබඳව දැනගෙන සිල් රකින්න කෙනා උතුම් සිල් ඇති කෙනෙක් කියලා කියන්න පුළුවන්. එතකොට සීලය මේ අකුසල ධර්මයෝයි කියලා දැනගන්න ඕනේ. මේ අකුසල ධර්මයේ උපදින්න හේතුව උපදින්නේ මෙහෙමයි කියලා ඒකද දැනගන්න ඕනේ. අකුසල ධර්මයන් නිරුද්ධ වෙන්නේ මෙතනදී කියලා ඒද දත යුතුයි. ඒ අකුසල ධර්මයන් නැති කරන මාර්ගයක් තියෙනවා නම් ඒකද දැනගත යුතුයි. මේ කුසල ධර්මයෝ කියලා එයද ඒ ආකාරයෙන් අර සතර ආකාරයෙන් දැනගත යුතුයි. මොන ඔය විදිහට ඇති කරගන්න නුවණ. ඒ වගේම අපිට කරණීයමෙත සූත්‍රයේත් හම්බෙන්නේ දෙට්ටෙන්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්න. කාමයේ සුවිනෙය ගේදන් නහි ජාතු ගබ්බසෙයම් පුනරේති කියලා. දුෂ්ටියකට නොපැමිණ දර්ශනයකින් යුක්තව ඇති වෙන යම් කිසි නුවණක් තියෙනවා නම් අන්න ඔහුට තමයි පුළුවන් වෙන්නේ. සීලයක් තියෙනවා නම් ඔහුට තමයි නැවත ගර්භාෂයකට නොවන තත්වයකට පත් වෙන්න පුළුවන් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එහෙනම් අපි ගාව තියෙන සීලය දුස්තියකට දොස්තියොලින් මිදිච්ච දර්ශනයකින් යුක්ත සීලයක් වෙන්නවා. එතකටයි යාට මේ සිල් රකින්නවා කියන එක නිවැරදි කරන්න පුළුවන්. දැන් අපි එතකොට ඒ විදිහට මේ සීලය පිළිබඳව ඇසීම් වශයෙන් අපි දැනගෙන සංවරය ඇති කරගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සංවරය කීප ආකාරයක් තියෙනවා. පාතිමොක්ඛ සංවරය, සති සංවරය, ඥාන සංවරය, කන්ති සංවරය, විරිය සංවරය කියලා පංචීමේ දන්වා සංවරාති ප්‍රකාශිතා. පාතිමොක්ඛෝ සති චේව ඥානං කන්ති තතේවච විරියං පංචමේ ධම්මා සංවරාති ප්‍රකාශිතා. එතකොට මේ සංවරය කියනකොට එකක් නෙවෙයි, මේ පස් ආකාරයක සංවරයක් ඇති කරගත යුතුයි සීලය පිළිබඳව. මම හිතන්නේ ඒවත් ඔබ දැන්න කරුණු ඇතැම්මය. ඉතින් ඒ නිසා නමුත් අපි මේවා අපි ක්‍රමානුකූලව මේ දේශනාව කරගෙන යන්න ඕනි. දැන් මේක විශේෂ කොටස් මම කතා කරනවා. එතකොට මේ සීලය කියනකොට මේ ආකාර පහෙන්ම ඇති කරගන්නා සංවරයයි සීලය කිව්වේ. එතකොට එතන ඉමිනා පාතිමොක්ක සංවරේන උපේතෝ හෝති සමූපේතෝ උපාගතෝ සමූපාගතෝ උපපන්නෝ සම්පන්නෝ සමන්නාගතෝති ආදී වශයෙන් මේ විභංගයේ දේශනා කරන දේශනා පාඨයේ ආගතෝ පාතිමොක්ක සංවරෝ. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරමේ පාතිමොක්ක සංවරය ගැනයි. එතකොට ඒ වගේ. එතකොට උපේතෝ කියනකොට මේ බලන්න, උපේතෝ කියනකොට මේ උපේතෝ කියන එක විද අර්ථවල යෙදෙනවා. එතකොට මෙතනදී අපි ගත යුත්තේ මේ යුක්ත වූ සහගත වූ කියන අර්ථේ, යුක්ත වූ කියන අර්ථේ. ඒ තමයි එතන සංවරයෙන් යුක්ත වූ උපේතෝ හෝති සමූපේතෝ විශේෂින් යුක්ත වූ උපාගතෝ සමීපයට පැමිණි සමීපගත එළඹුණු කියන අර්ථින් උපාගතෝ සමූපාගතෝ ඉතාමත් කිට්ටෝ විශේෂයෙන් සමීප වූ පාදිමොක් සංවරයට උප්පන්නෝ සංවරයේ පිළිබඳව හටගත්තු සමාපන්නෝ සමන්නාගතෝ එයින් යුත්ත වූ කියන මේ වගේ පාතිමොක්ත සංවරය කියන එක. එතකොට පාතිමොක්ත සංවරය කියලා කියන්නේ ගිහි කෙනාට නම් පංච සීලයේ දස සීලයේ හෝ පැවිදි කෙනාට නම් සාමණේර සීලයේ හෝ උපසම්පදා සීලයේ වශයෙන් ඇතිවන සීලයන් පිළිබඳව. එතකොට ඒ විදිහට පාතිමොක්ත සංවරය පිළිබඳව සඳහන් කරා. ඊට පස්සේ චක්කුණා රූපන් දිස්වන නිමිත්තක් ගායි හෝති නානුභ්‍යංජනක් ගාහි යත්වාදිකරණ මේතං චක්කු ඉන්ද්‍රියං අසංගුතං විහරන්තං අභිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අන්වාස වෙයුම් තස්ස සංවරාය පටිපච්චති රක්කති චක්කු ඉන්ද්‍රියං චක්කු ඉන්ද්‍රිය සංවරං ආපජ්ජති ආදී දීඝනිකායේ සඳහන් වන මජ්ක්‍ධිම නිකාය සංයුත්ත නිකායේත් මේ සඳහන් වෙනවා. මෙතන සති සංවරය පිළිබඳවයි අදහස් කරලා තියෙන්නේ. එතන අර සංවරයගෙන් සති සංවරය චක්ුණා රූපන් දිස්වන නිමිත්තක් ගාවේ ඇහෙන් රූප දැක නිමිති ගන්නේ නැහැ අනුනිමිති ගන්නෙත් නැහැ යත්වාදී කරන මේතං චක්කු ඉන්දියන් අසංහතං විහරන්තං යම් ආකාරයෙන් වාසය කරන යමෙකුට චක්කු ඉන්ද්‍රිය ඇහ අසංවරව වාසය කරන කෙනාට අභිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අන්වාසවේයුම් ලාමක අභිජ්ජාව දැඩි ලෝභය ද්වේෂය ආදී ලාමක අකුසල ධර්මියෝ හටගනී නම් තස්ස සංවරාය පටිපච්චති රක්කු ඉන්ද්‍රියන් අන්න ඒ ඇහ සංවර කරගන්නවා ඇහින් රූප දකිනකොට ලාමක අකුසල ධර්මයන් උපදිනවනම් ඒ නූපදින ආකාරයට ඇහ සංවර කරගන්නවා රක්කති චක්කුඉන්ද්‍රිය සංවරං ආපජ්ජති එතන ඒකත් මේ සීලයටම අදාළ කොටසක් එතන කිව්වේ සිහියෙන් යුක්තව අපි මේ ආයතන සංවර කර ගැනීම පිළිබඳව එතන සති සංවරේ යානි සෝතානි ලෝකස්මින් සති තේසං නිවාරණේ සෝතාන සංවරං රෝහි පඤ්ඤායත්තේ පිතියරේ ආගතෝ ඥාන සංවරෝ එතන මේ අජිත මානවකතුමාට බුදුරජාණන් වහන්සේ සුත්තනිපාතේ බාවාරි තවුසගේ ගෝලයන් පිරිසට දේශනා කරන ගාථා ධර්මයක්. එතන මේ යානි සෝතානි ලෝකස්මින් මෙතන මේ සෝත කියලා කිව්වේ මේ කෙලෙස් දිට්ටි සෝත තණ්හා සෝත ආදි මේ කෙලෙස් වැගිරීම කියන අර්ථයෙන්. එතකොට ඒ සෝතස් තියෙනවනම් ලෝකේ සතිතේ සංනිවාරණේ සිහියෙන් එය නිවාරණය කරගතුයි මෙතන සතිය කියලා කිව්වේ මේ ඥාන සති සංවරය කියලා කිව්වේ මෙතන මේ ඥාණය නුවණින් අපේ ඒ කෙලෙස් යටපත් කර ගැනීම අරඹයා සංවර කරගත යුතුයි කියන එකයි එතන ඥාන සංවරයයි එතනින් අදහස් කරේ එතනත් මේ සීලයටම අයිති කොටසක් මොකද රළුව ඇති වෙන අපි තුල වරින් වර සමහර විට එක එක විතර්කයන් රාග සාගත ද්වේෂ සාගත මෝහ සාගත විතර්කයන් ගලාගෙන එන්න පටන් ගන්නවා මේ නිසා අපි කය වචන දෙක අසංවර වෙන්න පුළුවන් අසංවර වෙලා සමහර විට අපි පරුස වචන කීම් ඒ වගේම සම්පප්පලාප කීම් ආදී මේවට පෙළඹිලා සීලය කැඩෙන්න පුළුවන් ඒ නිසා මෙතනදී අපි ඒවා නුවණින් යුක්තව මේ කෙලෙස් යටපත් කරගත යුතුයි මේ කෙලෙස් නිවාරණය කරගත යුතුයි ඒක කරන්න වෙන්නේ නුවණින් අන්න එතන සංවරය සීලයටමයිති කොටසක්. ඒක නුවණින් ඇති කරගන්න සංවරයක්. ඊට අමතරව තවත් අපිට හම්බෙන මේ සිව්පස පරිභෝගයේදී. එතන වෙන ඉද බික්කවේ බික්කු පටිසංගායෝනු සෝචීවරං පටිසේවාමි ආදීනා මජ්ක්‍ධිමනිකාය අංගුත්තරනිකාය වගේ සඳහන් වෙන ආගතෝ පච්චය පටිසේවන සංවරෝ. අර සිව්පසය පරිභෝග කරනකොට ඇති කරගන්න සංවරය. එතකොට මේකත් සීලයටමයි කොටසක්. එතකොට සිව්පසයේ පිළිබඳව භික්ෂුන් වහන්සේට වගේම මේ හැමෝටම මේක අදාළ එකක්. ගිහි කෙනත් භාවනා කරන කෙනාත් එයාටත් මේ ආහාරයන් පිළිබඳව, වැඳුම් පැළඳුම් පිළිබඳව, නිවාස පිළිබඳව, තමන්ගේ ආජීවය පිළිබඳව බොහෝ කෙලෙස් උපදින්න පුළුවන්. ආහාරය අපි සංවරයෙන් පත්‍යවේක්ෂා කරලා පාවිච්චි කරේ නැත්නම් ආහාරය නිසා අපි වගුරුවාගත්තු කෙලෙස් මෙපමණයි කියලා කියන්න බෑ. ඇඳුම් පැළඳුම් පිළිබඳවත් එහෙමයි. කුමක් සඳහාද අපි ඇඳුම් අඳින්නේ කියන එක සේනාසන පරිහරණය කරන කුමක් සඳහාද යාවදේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය සීත ඌෂ්ණ මැසි මඳුරු ආදීන්ගෙන් වැළකීම සඳහායි බ්‍රහ්මචර්යාවට අනුග්‍රහය සඳහා හුදෙක් මේ සඳහායි කියන මේ නුවණ අපි තුල තියෙන්න ඕනේ ඒ සිව්පස පරිභෝගයත් ඥාන සංවරයටම කියන ලදී කියලා මෙතන සඳහන් වෙනවා ආගතෝ ඥාන සංවරේනේව සංගහිතෝ කියලා ඒකත් ඥාන නුවණින් මේක කළ යුතු එකක් ඊට පස්සේ කමෝ හෝති සීතස් උන්නස්ස jigacchāya pipāsāya dansa makasa vātā tapasirin sapa sampassānam duruttānam durāgatānam vacanapatānam uppannānam sārīrikānam vedanānam dukkhānam tibbhānam karānam katukānam asātānam amanāpānam prāṇaharanānam අදිවාසක ජාතිකෝ හෝති මජ්ක්‍ධිමනිකාය අංගුත්තරනිකාය සඳහන් වෙන මේ දේශනාව යෝගාවචරයට මේක ඉතාමත් වැදගත් කරුණු ටිකක් මෙතන තියෙන්නේ මේ භාවනා ජීවිතයේදී අපි දන්නවා මේ ඉවසීම පරම තැබසයි කියලා සඳහන් වෙලවා කන්ති පරමං තපෝ තිතික්කා කියලා. ඉතින් ඒකට අදාළ සංවරය මෙතන පෙන්වන්නේ භවනා කරන කෙනා ඉවසන කෙනෙක් වෙන්න ඕන. කුමක්ද ඉවසන්නේ? කමෝ හෝති සීත උෂ්ණ ජිගච්ඡා පිපාසා සාපිපාසාව කුසගින්න බඩගින්න ආදී මේ දේවල් ඉවසන කෙනෙක් වෙන්න ඕනේ. දංශ මකස වාතාතප සිරින්සප සම්පස්සානං දහලේ බොන මැසි මදුරුවන් ඒ වගේම පත්තෑයන් ගෝනුස්සඟෙන් වන ඇතිවන ස්පර්ශයන් තියෙනවනම් මේවා තුලත් කෙලෙස් ඇති කරගන්නේ නැතුව අපි ඉවසන කෙනෙක් වෙන්න ඕනේ. දුරුත්තානං දුරාගතානං වචනපතානං ඒ වගේම දුරුත්තානං කියන්නේ නොමනා කොට කියන ලද වචන සලකා බලන්නේ නැතුව අමනාපෝ වචන කියනවා. ඒ වචන පතයන් සමහර අය ඒ විදිය වචන ප්‍රකාශ කරනවා. ඒ වචන පතයන් ඉවසන කෙනෙක් ඉන්නවනේ. උපන්නානං සාරීරිකානං වේදනානං උපන් තමන්ගේ ශරීරයේ වේදනාව දුක්ඛානං තිබ්බානං දුක්ඛෝ තිබ්බානං තියුණු කරානං කටුකෝ කරාණං කර්කසෝ කටුකාණං කටුකෝ අසාතානං ඒකෙන් ප්‍රිය නෝ සාත නෝ අමනාපං තමන් ඒවට කැමති නැති අමනාපෝ ප්‍රාණහරණාණං තමන්ගේ සමහරට ජීවිතේ පවා නැති වෙලා යන වේදනාවන් උපදින්න පුළුවන්. ඒ සියලු වේදනාවන් අදිවාසික ජාතිකෝ හෝති සියල්ලම ඉවසන කෙනෙක් විය යුතුයි. ඒ අවස්ථාවේ අපි තුල කෙලෙසයක් ඇති වෙලා අපි තුල පරුස වචන කියන්න ඉඩ තියෙනවා. සමහර විට ඒ තුල ප්‍රාණඝාතය කරන්න ඉඩ තියෙනවා. සමහර විට සතෙක් කෑම තුල අපි ඒ සතාව කුඩා සතෙක් කියලා සමහර අය මරණයට පත් කරනවා. ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් මේවා සීලයටම අයිති කොටසක්. ඔබ මේ ටික හොඳට බලා ගන්න. මේ සියල්ල අපි ඉවසන කෙනෙක් වෙන්න ඕනේ. එහෙමනොත් තමයි මේ භාවනා මාර්ගයේදී යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් සමහර අයට භාවනා කරන්න හොඳ තැනක් ලැබිලා එතන සීතයි උෂ්ණයි මැසි මදුරු කරදර කියලා එතනින් අයින් වෙලා යන අවස්ථා තියෙනවා. නමුත් එතන සත්පුරුෂයෝ ඉන්නවා, ධර්මය හොඳට වැඩෙනවා, දහම් හොඳට ලැබෙන තැන. නමුත් සමහර විට එතන තියෙන සීත උෂ්ණ ආදී වේදනා නිසා ඒක ඉවසා ගන්න බැරිව යනවා. ඉතින් නිවන් මඟ කෝට ඇහිරිලා යනවා. ඉතින් අන්න ඒ වගේ ඒ ආකාරයේ ඉවසන කෙනෙක් විය යුතුයි. එතන පෙන්වුවේ කන්ති සංවරය පිළිබඳවයි. කන්ති සංවරය පිළිබඳව ඊට පස්සේ uppannānaṁ kāmavitakkaṁ nādivāseti pajahati vinodēti byanti karoti anabhāvaṁ gamēti ādinā. එතකොට එතන මජ්ක්‍ධිමනිකායේ අංගුත්තරනිකායේ වගේ සඳහන් වෙන uppannānaṁ uppan kāma vitarka nādivāseti novisai නොයවසයි පජහති දුරු කරයි සම්පූර්ණ විනෝදනය කරයි ව්‍යන්ති කරෝති අනභවං ගමේති ඒක නැවත නූපදන ආකාරයට පත් කරයි කියන මේ ආකාරයෙන් තමන් තුළ උපදින කාම විතර්ක ව්‍යාපාද විතර්ක හිංසා විතර්ක ආදිය මෙතන කියන්නේ වීරිය සංවරය පිළිබඳව. එතකොට ඒක වීරියෙන් කළ යුතු එකක්. උපන් කාම විතර්ක වීරියෙන් දුරු කර යුතුයි. ආදීනව බලලා මේවා අපි ඇති කරගන්න හොඳ නැති දේවල් කියලා වීරියෙන් උස්රායෙන් එය දුරු කළ යුතුයි. ඒ වගේම අරිය ශාවකෝ මිච්ඡා ජීවං පහය සම්මා ජීවෙන ජීවිකං කප්පේති කියන මේ තමන් නිවැරදි ජීවිකාව ගත කරනවා මිච්ඡා ජීවයට පත් වෙන්නේ නැතුව ඒකත් සීලයට අයිති කොටසක්. ඒකත් වීරියෙන් කළ යුතු සංවරයක්. එතකොට ඒ විදිහට මේ සීලය පිළිබඳව ඇති කරගෙන තියෙන සංවරය. එතකොට විරිය සංවරය. ඊට පස්සේ තේසු සත්තසු සංවරේසු මේ වගේ සංවරයන් බොහෝ තියෙනවා. පාතිමොක්ක සංවර, ඉන්ද්‍රිය සංවර, ආයු පාරිශුද්ධ, පච්චේ පටිසේවන සංඛාතා, චත්තාරෝ සංවරා, ඉදාදිප්පේතා. අර වේද සංවරයන්ගෙන් මෙතන අර සුත්වා සංවරය කියලා කිව්වේ මෙන්න මේ කාරණා ටිකට. පාතිමොක්ක සංවරය, ඉන්ද්‍රිය සංවරය, ආජීව පාරිශුද්ධය හා ප්‍රත්‍ය නුවණින් සලකා බැලීම කියන මෙතන තමයි විශේෂයෙන් වැදගත් කොට භාග්‍යතුන් වහන්සේ සැලකුවේ. මේ කාරණා ටිකට අනිත් සංවරයත් ඇතුළත් වෙන බව මෙතනදී අපිට අටකථාචාර්යන් වහන්සේලා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට ඒ සංවරය පිළිබඳව සීලමේ ඥානන්ති සීලන්ති එතකොට සංවරයේ පිළිබඳව අපි දැනගන්න. මේ කතා කරේ අර සුත්වා සංවරයේ කියන වචනේ පිළිබඳව පදගතාර්ථ අර්ථේ. සුත්වා කියන එක අපි කතා කරා සුතමේ ඥානයේ අතරේ. සංවරයේ පිළිබඳවයි මේ කතා කරේ. සංවරය කියන්නේ මේ මේ ආකාරයේ පස් ආකාරයක සංවරයක් තියෙනවා. ඒ සංවරයේම අපි මේ සීල් රකින්න කෙනා ඇති කරගත යුතුයි. එහෙම නැතුව ඔහුට කවදාවත් මේ සමාධි ඥානයක් කරා යන්න බෑ. ඔහුගේ ඉන්ද්‍රිය සංවරේ නැත්නම් ඔහුට හිත සංවර කරගන්න බෑ. සිව්පල සිව්පසේ පිළිබඳව සංවරේ නැත්නම් කෙලෙස් වැගිරෙනවා නම් ඔහුට හිත සමාධි කරගන්න බෑ. ඒ වගේම ඔහුගේ ශික්ෂාපදිර වරින් වර කැඩෙනවා නම් බිඳෙනවා නම් ඒකිනුත් ඔහුට ඒ තුල වීතික්කම කෙලෙස් ඇති වෙන නිසා සමාධියකට යන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ අර කාම විතරක ව්‍යාපාද විතරක වලට ඉඩ දීලා ඉන්නවනම් අර කියපු ආකාරයේ ඉවසීම නැත්තම් කවදාවත් උට සමාධියකට යන්න බෑ. ඒ නිසා සීලය කියන සංවරය තුල ඔහු තුල අන්න අර වැඩ පිළිවෙල ප්‍රායෝගිකව තිබිය යුතුයි. මේක අපි අහගන්න ඕනක් නෙවෙයි, මේ තුල අපි හිතිය යුතුයි කියන එකයි මං අවධාරණය කරන්න. එතකොට එතන සුත්තා සංවරේ පඤ්ඤා සීලමේ ඥානං. එතන මේ සීලය කියන වචනයක් නේ. සීලමේ ඥානಂತಿ. එතකොට මේ සීලමේ ඥානේ කියන එක ඊට පස්සේ විස්තර කරනවා. එත්ත සීලಂತಿ. මේ සීලය කියන්නේ මොකද්ද? මේ සීලය කියන වචනේ. සීල නට්ඨේන සීලං. සීල නට්ඨේ. සීල නට්ඨේ කියලා කියන්නේ මේ හික්මෙනවා කියන අර සීලන කියන වචනේ ඔබ බලන්න මෙන්න මෙතන හම්බෙනවා අපිට. සීලන පුරුදු කිරීම හික්මීම කියන අර්ථය තමයි සීලන කියන අදහස් කරලා තියෙන්නේ. එතකොට සීලන අර්ථේන හික්මෙන අර්ථේනුයි සීලය කියලා කිව්වේ. කිම්ද සීලන? එතකොට මොකද්ද මේ සීලනේ කියනගේ අර්ථය? සීලනේ නම් සමාදානං වා කාය කම්මාදීනං සුසිල්ය වශයෙන් අවිප්පකින්නාති අත්තු. එතකොට සමාදාන සමාදානම් කියලා කිව්වේ එතන එක්තෙන් කිරීම එකගෙන් කිරීම කියන අර්ථේ. එතකොට කාය කම්මාදීනම් තමන්ගේ කාය කර්ම වචී කර්ම ආදී දේවල් එක්තෙන් කිරීම වශයෙන් සුසිල්ල වශයෙන් මනාකොට හික්මීමෙන් විසිරෙන්න නොදී පවත්වා ගැනීම කියන අර්ථයයි මෙතන සීලය කියන එකෙන් අදහස් කරන්නේ. සමහිත තේරෙන්නේ නැති එක මෙතන සීලය කියලා කිව්වේ හික්මීම කියලා කිව්වේ මොන වගේ හික්මීමක්ද කියන එක කියනවා. මොන වගේ හික්මීමක්ද? සාමාන්‍ය සමහර අය මේ හික්මීම කියන එක අකුසලයටත් ඇති කරගන්නවනේ. ඒ නිසා එහෙම හික්මීමක් නෙවෙයි මේ සීලය කියලා කියන්නේ. මෙතනදී කාය කම්මාදීන සුසිල්ල වශයෙන් තමන්ගේ කාය කර්ම වචී කර්ම ආදිය විසිරෙන්න නොදී මනාකොට එක්තෙන් කිරීම කියන අර්ථයේ එහි පිහිටුවා ගැනීම ලංකර ගැනීම වශයෙන් ඇති කර ගන්නා බව තමයි මෙතන සීලය කියලා කිව්වේ. උපදාරණං වා කුසලාණං ධම්මාණං පතිත්තා වශයෙන් ආධාර භාවෝති අත්තු. එතකොට ඒ අර්ථය වෙන්නේ උපදාරණං. එතකොට උපදාහරණම් කියලා කිව්වෙ එතන බැලීම, සෙවීම, භජනය කිරීම කියන කුසල ධර්මයන් සෙවීම, ධාරණය කර ගැනීම ආදී මේ කුසල ධර්මයන්ට පිහිටීම සඳහා ආධාර වීම අර්ථයෙන් තමයි අපිට මේ සීලය උපකාර වෙන්නේ. එතකොට අපි දන්නවා මේ සීලය නැමැති පදනම මත තමයි සියලු කුසල ධර්මයන් අපි තුල ගොඩනැගෙන්නේ. අර ඥාන වැඩපිළිවෙලන් සියල්ල ගොඩනැගෙන්නේ සීලය මත. හරියට යම් කිසි කෙනෙක් මහ පොළොව මත සියලු සත්වෝ පිහිටගෙන ඉන්නවා වගේ සියලු ගුණ ධර්ම සීලය මත තියෙනවා. එතකොට මෙතන කියන කුසලාණං ධම්මාණං පතිට්ඨාවසේන ආධාර භාවෝ තියන්න කුසල ධර්මයෝ කිව්වා. මෙතකොට බෝධිපාක්ෂික ධර්මයන් ස්කන්ධ ධාතු ආයතන ආදී මේ සප්ත විසුද්ධිය ආදී කුසල ධර්මයන්ට ආධාර වීම වශයෙන් තමයි මේ සීලය අපිට උපකාර වෙන්නේ. ඒ නිසා පුද්ගලයේ රකින්න සීලයක් නෙවෙයි මෙතන තියෙන්නේ. එතකොට අපි බොහෝ විට ඒක මුලින් පුද්ගල භාවයෙන් රකින්නේ. නමුත් මේ සීලය කියන එක තියෙන්නේ ධර්මයේ රකින්න. ධර්මයේ පිහිටීමටයි සීලය තියෙන්නේ. ඒ නිසයි මේ සීලයේ සීලබ්බත පරාමාසයට යන්නේ නැත්තේ. මේ පුද්ගලයෙක් රකින්නවා කියන තැනට යන්නේ නැති. පුද්ගලයෙක් සිල් රකින්නවා කියන තැනදී දුස්සීල කෙනා කෙරෙහි ගැටෙනවා. අරයා සිල්වත් නැහැ, මං විතරයි සිල්වත් කියලා මේ වගේ අර අත්ත්ුක්කංශන පරවම්බණයට එනවා. නමුත් යම් කිසි කෙනෙක් සිල්වත් වෙලා ඉන්නේ සීලයෙන් කරන්නේ ධර්මයේ රකින්න. බුදුරජාණන් වහන්සේ මුලින්ම ධර්මයේ දේශනා කරලා ඒ ධර්මයේ ආරක්ෂාව සඳහා සීලය නැමැති වැටක් දැම්මා. එතකොට සීලයෙන් අපි කරේ ධර්මය ආරක්ෂා කරගැනීමට. එහෙනම් මේකෙන් අපිට තව කාරණාවක් මතුවෙනවා. කෙනෙකුට මේ ධර්මයේ නැමුතු නැතුව කෙනෙක් සිල් රකින්නවා කියන එකෙන් මොකද්ද ඔහු රකින්නේ? ඔහුට ධර්මයේ නැත්තම් රැකගන්න. එහෙනම් ඔහුට රකින්න වෙන්නේ පුද්ගලෙක්. ඒ නිසා අන්න ඒ වගේ මෙතන අපි සීලයෙන් රකින්නේ ධර්මය. ධර්මයයි මුලින් බිහි වුනේ. ඒ ධර්මයේ රැකගන්නයි සීලය තියෙන්නේ. එතකොට අපි මොනවා හරි අපි තුලින් කාය වීතික්කමනයක් වචී වීතික්කමයක් වෙනවා නම් දන්නවා මේ වැරද්ද නිසා මගේට ධර්මයේ අහිමි වෙනවා. අකුසලයට වැහිලා මේ නිවන මගෙන් ඇහිරෙනවා කියන කාරණාව දන්න නිසා ඔහු ඒකෙන් වැළකෙනවා. කය වචන සංවර කරගන්නවා. ඉතින් මෙන්න මේ වාගේ අර්ථයකට මේ සීලය යනවා. එතකොට ඒ විදිහට ඊට පස්සේ මේ සීලය පිළිබඳව විවිධ අපි බලමු එහි පෞද්ගලික ලක්ෂණ ආදී වශයෙන්. එතකොට සීලේ ලක්ෂණය මේ පෙන්වනවා ඔබට. සීලේ ලක්ෂණය තමයි සීලනාර්ථය. කුසල ධර්මයන්ට විසරයන්න නොදී එක්තැන් කිරීමේ ස්වභාවය තමයි සීලේ ලක්ෂණය. සීලනං ලක්කණං තස්ස බින්නස්සාපි අනේකදා සනිදස්සනත්ත රූපස්ස යතා බින්නස්ස අනේකදා කියන මේ ගාථාවෙන් අපිට තව තොරතුරක් දෙනවා. යතාහි නීලපීඩාදි ભેදේන අනේකදා බින්නස්සාපි රූපායතනස්ස සනිදස්සනත්තං ලක්කණං නීලාදි ભેදේන බින්නස්සාපි සනිදස්සන බාවා සනිදස්සන භාවානතික්කමනතු ආමේ රූපය නිල් කහ රතු ආදී වශයෙන් නොඑක ආකාරයෙන් බෙදීම් වලට ගියත් ඒ රූපයේ තියෙන සනිදස්සන භාවයේ කියන එක පෙනීම කරනවා කියන පෙනීම් ලක්ෂණය කියන එක කොයි ආකාරයෙන් බිඳලා ගියත් වෙනස් වෙන්නේ නැහැලු. උපමාවක් කියන්නේ ඒ වගේ තථා සීලස්ස චේතනාදී ભેද අනේකදා බින්නස්ස. එතකොට සීලයක් නොඑක චේතනාදී වශයෙන් බෙදිලා ගියත් චේතනා සීල චෛතසික සීල ඒ වගේම අපි කියන්නේ සාමණේර සීල ගිහි සීල උපෝසත සීල ආදී වශයෙන් නොඑක ආකාරයෙන් බෙදීම් වලට ගියත් යතේ යදේතං කාය කම්මාදීනං සමාදාන වශයෙන් කුසලානංච ධම්මානං පතිට්ඨා වශයෙන් උත්තං සීලං තදේව ලක්කණං චේතනාදි ભેදේන බින්නස්සාපි සමාදාන පතිට්ඨාන භාවාන තික්කමනතු. එතකොට අර වගේ සීලේ කොතේ බිඳීමට බෙදීම වලට ගියත් ඒ සීලයේ තියෙන කාය කර්මාදිය එක්තෙන් කිරීම කාය කර්මාදියට විසරයන්ද නොදී කුසල ධර්මයන්ට පිහිටීමට ආධාර වෙනවා කියන ස්වභාවය ඒ හැම බෙදීමක් තුලම තියෙනවා. ඒක ඉක්මවන්නේ නැහැ කියන එකයි මෙතනින් අදහස් කරේ. එතකොට එහි දුස්සීල විද්වංසනතා අනවජ්‍ය ගුණෝ තථා කිංච සම්පatti අත්තේන රසෝ නාම පෞච්ඡති. එතකොට සීලයේ කෘත්‍ය මොකද්ද? රසයේවත් කෘත්‍ය මෙතන අපි මේ ධර්මයේ පෞද්ගලික ලක්ෂණේ මේ හඳුනාගන්නේ. එතකොට අපි කතා කරා සීලේ ලක්ෂණේ පිළිබඳව කතා කරා. සීලේ කෘත්‍ය මොකද්ද? ඒකින් අපි දුස්සීල විද්වංසනතා අන්න දුස්සීල බව විද්වංසනේ කරන අයින් කරලා ගන්න අනවජ්‍ය ගුණෝ. ඒ කියන්නේ නිවැරදි යහ ගුණයෙහි පිහිටවනවා කියන එක තමයි මේ සීලෙන් කරන කෘත්‍ය. තමන්ගේ දුස්සීල බවක් තියෙන බොරු කියන කේලම් කියන හොරකම් කියන පරුස වචන කියන දැඩි ලෝභය දැඩි ద్వේෂය ආදී මේ දුස්සීල බවක් තියෙනවනම් මේ දුස්සීල භාවයේ සම්පූර්ණම විද්වංසනේ නසර දවල දානවා. අනවජ්‍ය ගුණ ඒ නිවැරදි යහ ගුණය කියන එක ඔහු තුළ ඇති කරනවා. ඒක තමයි මේ සීලයේ තියෙන කෘත්‍ය සම්පත්තිය. තස්මා ඉදං සීලං නාම කිච්චට්ටේන රසේන දුස්සීල විද්වංසනතං සම්පත් අත්ති සම්පත්ති අත්තේන රසේන අනවජ්‍ය රසන්ති වේදිතබ්බා. ඒක අනවජ්‍ය ගුණේ නිවැරදි යහ ගුණේ ඇති කරන බව කියන එක හා අර කියන දුศีල බව විද්වංශනය කරන එකයි එහි කෘත්‍ය වෙන්නේ. ඊට පස්සේ සෝචය පච්චුපට්ඨානං තයිදං තස්ස විඤ්ඤෝහි ඔත්තප්පංච හිරිචේව පදට්ටාන පදට්ටානಂತಿ වන්නිතං කියලා. එතකොට සීලය තියෙන සීලය තේරුම් ගන්න තියෙන සීලේ වැටෙන්නේ කුමන ආකාරයි? සෝචය පච්චුපට්ඨානං. යම් කිසි කෙනෙකුට සීලය තියෙනවා නම් ඔහු සුවච කේකරු නම්ය සීලී පුද්ගලෙක්. ඇයි එහෙම කියන්නේ? ඔහුගේ කාය සමාචාරයන් වචී සමාචාරයන් බොහෝම සංවරයි. ඒව තුල තද බව රළු බව නැහැ. ඒ නිසා ඔහු සුවච කෙනෙක්. ඔහුට යම් දෙයක් කිව්වොත් ඒක ඔහු තදව දැඩිව ස්තම්භයක් වගේ ඉන්නේ නැහැ. වරදක් පෙන්වුවොත් ඒක බොහෝම ආදරයෙන් ඒක හිස්මුදුනේ පිළිගන්න කෙනෙක්. ඒ ආකාරයෙන් සුවච බව යම් කෙනෙකුගේ තියෙනවා නම් ඔහු තුල සීලය තියෙනවා කියලා වටහා ගන්න පුළුවන් කියලා. මේ සීලය වටහා වැටෙන්නේ කොහොමද කියන එකයි මේ පෙන්වන්නේ. සෝචය පච්චුපට්ඨානං. සුවච බවයි සීලය පිළිබඳව වැටෙන ආකාරය. ඒක නුවණැතියන් විසින් ප්‍රකාශ. ඔත්තප්පංච හිරිචේව පදට්ඨාන වන්නිතං. එතකොට සීලය තේරුම් ගන්න තියෙන ආසන්නම කාරණය මොකද්ද? හිරියොත්තප්ප දෙක, ලැජ්ජා බය දෙක. අකුසල ධර්මයන් කෙරෙහි යම් කෙනෙකුට ලැජ්ජා බය නැද්ද, ඔහු තුල කිසි කලක සීලයක් පිළිටන්නේ නැහැ. යම් කිසි කෙනෙකුට ලැජ්ජා බය තියෙනවා නම් ඇත්තටම ඔහු තුල සීලය තියෙනවා කියලා දැනගන්න තියෙන ආසන්නම ළඟම කාරණේ හැටියට පෙන්නවා. හිරියොත්තප්ප දෙක මේක ලෝකපාලන ධර්ම හැටියට පෙන්නවා ඔබ දන්නවා. ඉතින් ඒ විදිහට මේ සීලය ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන වශයෙන් යම් කිසි කෙනෙක් එහි ස්වභාව ලක්ෂණ, ඒ සීලයට ආවේනික ලක්ෂණය තමයි ඔබ තේරුම් ගත්තේ. එතකොට මේ විදිහට සීලය පිළිබඳව තේරුම් ගත්තාම අපිට මේ සීල් රකින්න සීලී ලේසි. මොකද්ද සීලය කියන්නේ? එතකොට මංගාව සීලය තියෙනවද කියලා දැනගන්නේ මෙන්න මේ කියන ලක්ෂණ රස පච්චුපට්ඨාන වලින් තමයි. මංගාව සීලය තියෙනවද, මගේ සීලය බිඳිලාද කියලා අපි තේරුම් ගන්න. එතකොට ඒ විදිහට මේ සීලය පිළිබඳව අපිට සඳහන් වෙනවා. ඒට අමතරව මේ සීලයටම අයිති මේ ඥානයනි, සීලමේ ඥානන්නි. එතකොට සීලමේ ඥානං කියනකොට එතන අපිට හම් වෙන තව ආදීනව පච්චවෙක්කනතා, ආනිසංස පච්චවෙක්කනතා, සංවර පාරිශුද්ධ පච්චවෙක්කනතා, සංවර සංකිලේශ වෝදාන පච්චවෙක්කනතා, සීලමේ ඥානේව සංගහිතා. එතකොට ඒ සීලේ ඥානයට තමන් ඒ දුස්සීල භවයේ ආදීනව පිළිබඳව මෙනෙහි කිරීම, ඒ වගේම අපි සිල්වත් වීම තුළ ඇති වෙන ආනිසංස පක්ෂයේ බැන, ඒ සිල්වත් වීම නිසා අපිට ලැබෙන ලාභයන් පිළිබඳව හොඳින් මෙනෙහි කරන්න. ඒ කාරණාවත් ඇත්තම විශේෂ කරුණක්. ඔබ බලන්න යම් ආකාරයෙන් කෙනෙක් පංච සිල් නොරකින කෙනෙක් නම්, ඒ පංචසිල් නොරැකීම නිසා ඔහුට උපදින්නට තියෙන අනාගත දුක්ඛන්දරාව පිළිබඳව අපි සිහි කරලා බැලුවොත් ඒව මෙතෙකයි කියලා කියන්න බෑ. මෙලෝ වශයෙන්ද පරලෝ වශයෙන්ද සත්තු මැරීම, හොරකම් කිරීම නිසා ගුටිපැඩ කණ්ඩ වෙන එක, නිന്ദා පහස ලබන්න වෙන එක, ඒ වගේම දඬුවම් ලබන්න වෙන එක, තමන්ට වෙන මොයේක අපකීර්තියම් දුක් දොම්නස් ගැහැට වලට විඳින්න වෙන බව, මේ සියලු දුක් උරුම වුනේ තමන් දුස්සීල වීම නිසායි. ඊට පස්සේ යම් කිසි කෙනෙක් මේ දුස්සීල භාවයෙන් මිදුනොත් දුස්සීල බව නිසා ඇති වෙන සියලු දුක් වලින් ඔවුන් මිදුණා. ඒක විශේෂයෙන් වැදගත්. මේකත් බොහෝම නිවීමක්. මේ ශාසනයේ නිවීම, නැති කිරීම, දුරු කිරීම කියලා සඳහන් කරන්නේ උපදින කෙලෙසයක් පිළිබඳව කතාවකින් නෙවෙයි. ඒක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. උපදින්න තියෙන කෙලෙස් නැති කිරීම පිළිබඳවයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙන්නේ. ඉපදිච්ච කෙලෙස් හටගත්ත නම් ඒක නැති වෙනවා. ඒ කෙලෙස් නැවත නැවත වර්ධනය වීම හා අනාගතයේ උපදින්න තියෙන භව නැති කිරීමයි අපිට මේ ශාසනයෙන් හම් වෙන්නේ. එනිසා ඔබ බලන්න මේ සීලය රැකීම නිසා පංචශීලයේ නොරැකීම නිසා එන සියලු දුක් ගැහැට ඔබට නිරුද්ධ වීමට යනවා. ඒක නැවත නූපදනා තත්වයට පත් වෙනවා ඔබ මේ පංචශීලයේ ඉන්න තාක්කල්. බලන්න ඔබ මේ ඒ සීලයට හම්බෙන අපි කියමුකෝ මේ ආයතන සංවර සති සංවරේ මේ සංවර නොවීම නිසා ඔබට ඇති වෙන සියලු දුක් ගැහැට සංවර වීම නිසා ඔබට ඇති වෙනවා. ඒ තුල ඇති වෙන නිවීම සැනසෙල්ල ඒක මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබ අද සිල්වත් වීමෙන් අනාගතයේ උපදින්න තියෙන මහා දුක් කන්දරාවක් නැති වෙනවා. ඒක අපි පැවිදි සීලයට ගත්තොත් බලන්න දැන් සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නමක් පැවිදි ප්‍රවෘජ්ජාවට එළඹීම කියන එකෙන්ම ඔහු නැති කරගත්තු දුක් කන්දරාව ගිහි ගේ හිටියානම් නිিন্দা අපහාස ලබන්න වෙනවා හරි හම්බ කරන්න වෙනවා රැකී ආරක්ෂා කරන්න වෙනවා ලාභ අලාභ මේ නොඑක් දේවල් විඳින්න වෙනවා මේ සියලු දුක් සහමුලින්ම නැති කරා පැවිදි වීමත් එක්ක සාමරණ සීලය හෝ උපසම්පදා සීලය ලබා ගැනීමත් එක්ක අර අනාගතයේ ඔහුට විඳින්න තියෙනු සියලු දුක් යටපත් කරලා ප්‍රහීන කරලා දැම්මා ඒ පැවිදි වීමත් එක්ක ගත්තු සීලය නිසා. අන්න ඒ වගේ අපි පංචශීලය රැකීම කියන එක තුල අනාගතයේ උපදින්න තියෙන මහා දුක් කන්දරාවක් ප්‍රතිසන්දි වශයෙන් හටගන්න මහා කර්ම රාශියක් අපි නිරුද්ධ කරලා දැම්ම වෙනවා. අන්න ඒ වගේ මේ සීලය තියෙන ආනිසංස පිළිබඳව ආදීනව පිළිබඳවත් ඒ දැන ගැනීම විශේෂයෙන් මේ සීලමේ ඥාණයට අදාළ දෙයක්. එතකොට මේ විදිහට ඒ විදිහට ඇතිවන සතිනේව උපජ්ජති නතිත්තති එවං විදේන සීලේන සහගතං තම් සම්පයුත්තං ඥානං සීලමේ ඥානං අත වා සීලමේ පකතං සීලමේ තස්මින් සීලමේ තං සම්පයුත්තං ඥානං අසංවරේ ආදීන පච්චයික මම මුලින් කිව්වා. ඒ විදිහට මේ සීලයටම සීල් රකින්න කෙනා තුල මේකෙන් අදහස් කරේ අර ඒ ඥානීය තුල මේ සියල්ල සම්ප්‍රයුක්ත වෙලා අන්තර්ගත වෙලා තියෙනවා. යම් කිසි කෙනෙක් සිල් රකින්නවා කියන ඒ චේතනාව හිත තුල අර ඥානීය සම්ප්‍රයුක්තව තියෙනවා ඒ සියලු නුවණ. ඒ නිසා නුවණින් යුක්තව සංවර වීම තමයි ඒ සීලමේ ඥානං කියලා කිව්වේ. ඒකයි සුත්වා සංවරේ පඤ්ඤා සීලමේ ඥානං කියලා ඔබට ඒ ධම් ඒ අපිට ඒ ඥාන වැඩපිළිවෙලේ මේ පටිසම්භිදා මග්ගප්පකරණය පෙන්වන්නේ. එතකොට ඔන්න ඔය විදිහට කෙනෙක් සීලමේ ඥානය ඇති කරගන්නවා. එතකොට සීලමේ ඥානය කියලා කියන්නේ ඔහුට තියෙනවා කියලා කියන්නේ ඔහුට කවුරු හරි පරුෂ වචනයක් කියනකොට ඒකට ප්‍රතිචාර වශයෙන් ඔහු පරුෂ වචනේ කියමින් වැළකෙනවා. සම්පප්පලාප කියන්න හේතුවක් යදනකොට ඒ සම්පප්පලාප කීමින් වැළකෙනවා. බොරු කියන්න හේතුවක් යදනකොට බොරු කියන්නේ නැහැ. ඔහු තුල නුවණක් තියෙනවා. මේක වීතික්‍රමණය කළොත් මේ වචනේ මං මේ විදිහට කතා කරොත් ඒ තුලින් මං තුල කර්මපතයක් සකස් වෙනවා. නිවන ඇහිරිලා යනවා. කුස අකුසලය වැහිලා යනවා කියලා නුවණ තියෙනවා. ඒ නිසා ඒ අවස්ථාවේ ඔහු ඒකට මුහුණ දෙන්න පුළුවන්ද කියන කාරණාව මතයි ඒ පිළිබඳව ඥාණය ඔහුට තියෙනවා කියන එකෙන් අදහස් කරේ. එහෙම නැතුව මේවා පිළිබඳව විස්තර කරන්න පුළුවන් බව නෙවෙයි මම අදහස් කරේ. ඒ කාරණාවක් එනකොට කාය වචන අසංවරයක් එනකොට ඒක අසංවරභාවයටපත් නොවි තමන්ගේ හිත රැකගන්න හැකියාවක් තියෙනවනම් ඔහුට සීලමේ ඥාණය තියෙනවා. එතකොට අන්න ඒ විදිහට මේ භාවනා කරන කෙනා සීලමේ ඥානේ පීතිය යුතුයි. ඒ සීලමේ ඥානේ පුරුදු පුහුණු වේ යුතුයි. ඒ ඇති කරගත්තු කෙනාට තමයි සමාධිය කියන එකට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. සංවරිත්වා සමාදානේ පඤ්ඤා සමාධි භාවනාමේ ඥාන. එතකොට එතන අපිට අර ඥාන වැඩපිළිවෙලේ සඳහන් වෙන්නේ සංවරිත්වා අන්න අර විදිහට සංවර වෙලා සමාදානේ පඤ්ඤා. එතන මෙතන සමාදානේ කියලා කිව්වේ තැම්පත් කිරීම කියන අර්ථයෙන්. තැම්පත් කරන කියන අර්ථයෙන් තමයි මෙතන සමාදානේ කියලා කිව්වේ. අර විදිහට සමාදාන වෙලා තමන්ගේ හිත තැම්පත් කිරීමේ නුවණක් තියෙනවා නම් ඒක සමාධි භාවනාමය ඥානයි. ඒකත් අපි පොඩ්ඩක් විස්තර කර ගමු. කාලය තියෙනවද දන්න අපට? ඒ භාගයක් තමයි තියෙන්නේ. මම ඇත්තටම මේ ටික සම්පූර්ණ ධම්මට්ඨ ඥානය දක්වා විස්තර කරන්න අදහස් කරේ. නමුත් ඒක මට බැරි වුණා. එතකොට මේ සමාධි භාවනාව පිළිබඳවත් තොරතුරු ටිකක් තියෙනවා අපිට කතා කරන්න. සමාධිය කියන්නේ මොකද්ද? මේ සමාදාහණය කියන්නේ මොකද්ද? අපි ඒක චුට්ටක් කතා කරමු. ඊට පස්සේ අපිට මේ සාකච්ඡාවටත් ඉඩක් තියන්න ඕන නිසා ඒකටත් මම ඉඩ දෙනවා. සංවරිත්වා සමාදානේ පඤ්ඤාති කියපු එකේ සීලමේ ඥානේ උත්ත සීල සංවරේන. අන්න අර සීලයෙන් යුත්ත, ඒ සීල සංවරයෙන් යුත්ත කෙනා සංවරිත්වා, ඒ විදිහට සංවර වෙලා සංවරං කත්වා, සංවරේ ඇති කරගෙන සීලේ පතිත්තාය, අන්නේ සීලේ පිහිටලා සමාදානස්ස සමාදාන් සමාදාන් තස්ස. එතකොට අර කාය කර්මාදී එක්තෙන් කිරීම වශයෙන් උපචාර අප්පනා වශයෙන් චිත්ත ඒකාග්‍රතා කරොන් තස්ස තස්මින් සමාදානේ පවත්තා තං සම්පයුක්තා පඤ්ඤා සමං සම්මාච ආදානං තපන්ති ච සමාදානං සමාදිස්ස වස සමාදි සේ සමාධි සේවේතං පරියාය වචන. එතකොට එතන කිව්වේ අතන සමාදාන කියන එක තමයි මේ එතන විග්‍රහ කරේ. සංවරිත්වා කියන එක අපි කතා කරා. දැන් මේ සමාධිය කියන එක තේරුම් ගන්න යන්නේ සමාධි ඥානය පිළිබඳව. එතකොට සමාදානීය කියන එක ගැන මෙතන විග්‍රහයක් අට කතාවේ කරනවා. එතන සමාදානීය කියලා කිව්වේ සීලයෙන් යුක්ත වෙලා, ඒ සීවල සීලෙන් යුක්ත සංවර වෙලා සීලේ පිහිටලා එකඟ කර ගැනීම වශයෙන් එකඟ කර ගන්න කෙනාට, හිත එකඟ කර ගන්න කෙනාට උපචාර අර්පණා වශයෙන්, උපචාර හෝ අර්පණා වශයෙන් හිත එක්තෙන් කරන කෙනාට, එක්තෙන් කරන කෙනාට තස්මින් සමාදානි, ඒ එක්තෙන් කිරීම වශයෙන් පවත්ත සම්පයුත්තා, එක්තෙන් කිරීම වශයෙන් පවතින සම්පයුත්තේ හිතේ තියෙන නුවණ, හිතේ අන්තර්ගත නුවණ සමං සමව සම්මා මනාකොට ආදාහනම්ගෙන තපෙන්ති පිහිටුවයි එකඟ කරයි කියන අර්ථය සමාදානිය කියලා කියන්නේ. එතකොට මේ සමාධියටම කියන පරියාය වචනයක්. එතකොට සමාධිය කියලා කිව්වේ තමන්ගේ කාය කර්ම සීලක පිහිටලා එක්තැන් කිරීම, එක් අරමුණක් තුලට යොමු කර ගැනීම කියන අර්ථයක් තමයි මේ සමාදාන කියන එකෙන් අදහස් කරේ. සමාධි භාවනාමය ඥාන. එතකොට මේ සමාධිය භාවනා කිරීම සමාධි භාවනාමය ඥාන කියලා කිව්වා. එතකොට සමාධි භාවනාමය ඥානන්ති එත්ත කුසල චිත්ත ඒකාග්‍රතා සමාධි. එතකොට එතන සමාධි කියලා කිව්වේ කුසල් සිත ඒකඟ බව කියලා තවත් අයුරකින් කියන්න පුළුවන්. කේනට්ඨේන සමාධි. එතකොට මොන අර්ථයෙන්ද ඒකඟ කිරීම කියලා කිව්වේ? සමාදානට්ඨේන අර කියපු ආකාරයෙන් තමන් මේ කාය සිත එක්තැන් කිරීම වශයෙන් ඇති කරගන්න සමාධිය තමයි සමාධි කියලා කිව්වේ. කිම්ද සමාදානම්? එතකොට සමාදානය කියලා කිව්වේ මොකද්ද? ඒකාරම්භනේ චිත්තචේසිකානම් සමං සම්මා ආදාහනම් තපන්ති උත්තං හෝති. අරගේ කාරණාව තමයි එක් අරමුණක චිත්තචෛසික ධර්මයන් සමව, ඒ කියන්නේ සමව කියලා කියන්නේ එක සමාන වේගයකින්. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ, අපි තුල වීරිය එක ආකාරයෙන් පැවතිලා සතිය තවත් ආකාරයකින් පැවතුනොත්, ස්පර්ශය තවත් අරමුණක් ගත්තොත්, මේ විදිහට ගත්තොත් මේ හිතක් කවදාවත් එකඟ වීම කියන එක වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඒ හිතේ සම්ප්‍රයුක්ත හැම ධර්මයක්ම සමව පැවතිය යුතුයි. උදාහරණයක් වශයෙන් අපි යම් කිසි අස්සකරත් එක අස්සයෝ හතර දෙනෙක් බැඳලා ඉන්නවා නම් මේ හතර අස්සයෝ හතර දෙනා හතර ආකාරයක වේගෙන් යන්න ගියොත් මේ කරත්තේ යෑම කියන එක වෙන්නේ නැහැ. ඒ නිසා මේ හතර දෙනා සමාන වේගකින් ගියොත් තමයි කරත් එක යෑම කියන එකක් වෙන්නේ. අන්න ඒ වගේ මෙතන මේ සමාධිය කියලා කියන්නේ චිත්තචෛතසික ධර්මයන් සමව පැවතීම, සම්මා මනාකොට පැවතීම. ආදානම් තපන්ති. අන්න ඒක චිත්තචෛතසික ධර්මයන් සමව මනාකොටගෙන පිහිටවීම එක් අරමුණක් තුළ කියන අර්ථය තමයි එතන කුසල චිත්ත ඒකාග්‍රතා සමාධි කියන එකට තවත් අර්ථ විවරණයක් ගෙනනොත් ගේන්නේ. තස්මා යස්ස සමාදානුභාවේන එහි සමාධි ඒ සමාදානුභාවයෙන් ඒකාරම්භනේ ඒ තමන්ගත්තු අරමුණේ චිත්තචෛසිකා සමං සම්මා අවික්කිප්පමාන චිත්තචෛසික ධර්මයන් සමව මනාකොට නොවිසිරි විසිරෙන්නේ නැතුව හුත්වා තිට්ඨන්ති එහිම පවතිනවා ඉදං සමාදානන්ති වේදිතබ්බා තස්ස කෝපන සමාදිස්ස. එතකොට ඒ සමාදහනේ කියලා කිව්වේ සමාධිය කියලා කිව්වේ ඔන්න ඔය වගේ අර්ථයක් තමයි. එක් අරමුණට චිත්තචෛසික ධර්මයන් සමව මනාකොට නොවිසිරෙන ආකාරයෙන් තැබීම පැවැත්වීමයි සමාධිය කියලා කිව්වේ. එතකොට සමාධියේ ලක්ෂණ රසපච්චු පට්ඨාන ගත්තොත් අපි සමාධියේ ලක්ෂණය මොකද්ද? කොහොමද අපි මේ ලක්ෂණය ලක්ෂණයේ ඒකේ ආවේනික ලක්ෂණය අවික්කේපෝ ලක්ෂණෝ අවික්කේප බව තමයි නොවිසිරෙන බව තමයි සමාධියේ ලක්ෂණය. අපේ හිත එක එක අරමුණේ විසිරෙන්නේ නැතුව තියනවනම් තමන් තුළ සමාධිය තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. එහි ලක්ෂණේ වික්කේප විද්වංසනතා රසෝ ඒ සමාධියේ කෘත්‍ය තමයි වික්ෂේප විද්වංසනේ එක් එක් අරමුණ තුළ හිත දුවන බව අර උද්දච්චය නසල දැනීම තමයි සමාධියේ කෘත්‍ය. අකම්පන පච්චපට්ඨාන එතකොට කම්පා නොවීමයි වැටහෙන ආකාරය. ඒ කියන්නේ මොනවෙන්ද කම්පා නොවෙන්නේ? නීවරණ ආදී ධර්මයන්ගෙන් අකුසල විතරකයන්ගෙන් කම්පා වෙන්නේ නැහැ. අපි භාවනා කරගෙන යනකොට යම්කිසි නුනේ හිතේ සමාධියක් තියෙනවා නම් වරින් වර සමහර විට ඔගේ තීන මිද්දයක් කම්මැලිකමක් ආවත් ඒක ගණනූපග නැහැ. ඒක ගණනට යන්නේ නැහැ. සිහි කිරීම මාත්‍රෙන් ඒක දුර වෙලා යනවා. ඇයි? සමාධියේ තියෙන මේ කම්පා නොවන ගතිය නිසා අකුසල ධර්මයන්ට ඉඩක් ලබා දෙන්නේ නැහැ. ඒ වගේ මේ සමාධිය තියෙනවා කියලා වටහා ගන්න පුළුවන් නීවරණ ධර්මයන්ගෙන් හිත කම්පා කරන්න සොලවන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි සමාධිය වටහා ගන්න යන්නේ ආකාරයෙන් පදට්ටාන සුඛං පන පදට්ටානේ සුඛය සමාධිය තියෙනවා කියලා වටහා ගන්න තියෙන ආසන්න කාරණේ තමයි සුඛය කියන එක. තමන්ගේ හිත කය සුඛ සහගතයි ඒ වගේම නිබරයි සැහැල්ලු බවක් තියෙනවා නම් ඔහුගිට සමාධිය තියෙනවා කියලා අපිට ආසන්නවම තේරුම් ගන්න පුළුවන්. එතකොට අවික්කේපෝ නොවිසිරෙන බව සමාධියේ ලක්ෂණය, හිත එහාට මෙහාට දුවන බව නසල දෙමීමයි සමාධියේ කෘත්‍ය. නීවරණ ධර්මයන්ගෙන් අකුසල කම්පයන්ගෙන් කම්පා වෙන්නේ නැති බව තමයි ඒකේ වටහා ගන්න තියෙන්නේ. සමාධිය මේකයි කියලා සුඛය ආසන්න කාරණේ. භාවීයති වඩ්ඩියති භාවනා සමාධි ඒවම් භාවනා සමාධි භාවනා. එතකොට මේ ආකාරයකින් එක් අරමුණක් තුල හිත භාවිතා කිරීම වැඩිම භාවනා. එතකොට සමාධි ඒවම් භාවනා සමාධි භාවනා. එතකොට අර සමාධිය ඒ විදිහට භාවිතා කිරීමට සමාධි භාවනා කියලා කිව්වා. එතකොට ඒ විදිහට අර කිව්වේ සංවරිත්වා සමාදානේ පඤ්ඤා සමාධි භාවනාමේ ඥානං කියලා. ඒ ඥානය සමාධිය ඇති කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි කතා කරේ. එතකොට සමාධියට අපිට කමඨහන් තියනවා. එතකොට අපි බුද්ධානුස්සතිය, මෛත්‍රිය, පිළිකුල් භාවනාව, ආනාපාන සතිය හරි මේ කුමන හරි අරමුණක් අරගෙන ඒ අරමුණ තුල ඒ අරමුණේම හිත තැම්පත් කිරීම පැවැත්වීම එකඟ කිරීමයි සමාධියේ ස්වභාවය. ඒ අරමුණේ අපි එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම හෝ එහි පරමාර්ථ ධර්ම බලන්න ගියොත් එතකොට එතන අපි ඒ අරමුණේ ගොඩක් දේවල් කරනවා. එතකොට ඒක විපස්සනාව මිසක් සමාධිය නෙවෙයි. ඒ නිසා අපිට හිත සමාධිමත් කරගන්න ඕන නම් එහි ආදීනව පරමාර්ථ ධර්මයන් හොයන්නේ නැහැ. එතනදී කරන්නේ හැම වෙලාවෙම ඒ පඤ්ඤප්තිය අරමුණක් තුල නැවත නැවත හිත පැවැත්වුවාම හිත සමාධිමත් වෙනවා. ඒ කාරණා පිළිබඳව ඔබ දන්නවා. නමුත් විපස්සනාවෙන්ද සමාධි වෙනවා නමුත් සමාධිය කියලා අපි තනි කරලා ගත්තොත් උපචාර අර්පණා වශයෙන් තනි කරලා ගත්තොත් ඒ සමාධිය ඇති කරගන්නේ අර විදියට එක් අරමුණක් තුළ නැවත නැවත හිත පිහිටුවා ගැනීම තැන්පත් කිරීම. ඊළඟ අපිට කතා කරන්න තියෙනවා මේ පච්චේ පරිග්‍රහයේ පඤ්ඤා ධම්මට්ඨි ඥාන. මේ ධම්මට්ඨි ඥානය කියන්නේ කොයි වගේ තැනකටද කියන එක පිළිබඳව ලස්සන විවරණයක් මේ තුල තියෙනවා අපිට. එතකොට ඒක පිළිබඳව අපිට කතා කරන්න කාලේ නැහැ. ඒ නිසා දැනට මගේ දේශනාව හමාර කරනවා මේ පිළිබඳව සමහර විට මාත් මේකට මේ විදිහට දේශනා කරපු පළවෙනි අවස්ථාව නිසා මෙහි යම් ඔබට යම් අපහසුතාවයක් හෝ ආදීනව බවක් මේ අපහසුතාවයක් ආදුනික බවක් තිබුණා නම් ඒකත් ඒ පිළිබඳවත් ඔබ උපේක්ෂා වෙන්න. ඔබට මට අවශ්‍ය වුණේ මේකේ මූලාශ්‍ර පෙන්නලා ඔබට මේ පිළිබඳව තව තවත් වඩා තේරුම් ගන්න ඕන නම් මේකේ පරිවර්තනයේට මූලාශ්‍ර වලට ගිහිල්ලා මේ පිළිබඳව හොඳ පදනමක් ඔබට දාගන්න පුළුවන්. ඒ වගේ මේවා වචන පිළිබඳව අර්ථයන් පිළිබඳව මනාකොට දැනගෙන දැකගෙන ඒ අනුසාරයෙන් අපි මේ ඥාන වැඩපිළිවෙල තේරුම් අරගෙන ඒ අපේ ප්‍රායෝගික වැඩපිළිවෙල පියවරෙන් පියවරට ගිහාම අපිට අතරමඟදී වරදින්නේ නැහැ. වැරදි අදහස් වලට, වැරදි මත වලට, වැරදි දෘෂ්ටි වලට අපි යන්නේ නැහැ. අපි හිත ක්‍රමානුකූලව ස්නේහාත්ව මේ මාර්ගයත් දක්වා දියුණු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා හොඳයි මේ තුල ඔබට යම් දැනගත යුතු දේවල් හෝ නොතේරෙන දේවල් තියෙනවා නම් අපිට මේ කෙටි කාලය තුළ අපිට කතා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා හැමදෙනාටම තෙරුවන් සරණයි. සාකච්ඡාව සඳහා ඉඩ කඩ සලසමින් මගේ ඒ අනුශාසනාව අවසන් කරනවා.
අද දේශනාව පිළිබඳ යම් කිසි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නට ඒකට අවස්ථාව තියෙනවා. ඒකවත් නැහැ.
අවසරයි අපේ ස්වාමීන් වහන්සේ බොහොම පිං. ඔබ වහන්සේ මේ විස්තර කරන් යන විදිය හොඳ අත්තිවාරමක් හැදෙන විදියක් මට දැනෙනවා. ඒකින්ද මම හිතන්නේ මේ ඔබ වහන්සේ කරගෙන යන විස්තරාත්මකව කරගෙන යන දේශනාව අපේ යෝගාවචර වශයෙන් අපිට හොඳ අත්තිවාරමක් හැටියට කරගෙන යන්න පුළුවන් කියලා දැනෙන අයකමගේ අදහසක් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
හොඳයි.
අවසර ස්වාමීන් වහන්සේ මේ ඥාන ගැන කතා කරනකොට ඒ ඥානහිත මොනවාගේ ඥාන මොනවාගේ හිතවලද වැඩ කරන්නේ කියන එක ඥාන ටික දැන් සාකච්ඡා කරන ඥාන ටික.
ඔව්.
මොනවාගේ හිතවලද වැඩ කරන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්.
හොඳයි බොහොම හොඳයි මහත්තයා. ඒක මේ ඒ සියලු ඥාන සීලමේ ඥානය සුතමේ ඥාන আদি සියල්ලම මේවා ඥාන සම්පයුක්ත කාමාවචර සිත් පිළිබඳවයි ඔය ඥාන උපදින්නේ. ඔතන තියෙන ගෝත්‍ර භූ ඥානයේ දක්වා සියලු ඥානයන් ඒ වගේම අපි සිද්ධ කරන විපස්සනාවන් ඔක්කොම ඥාන සම්පයුක්ත කාමාවචර සිත් තමයි. ඒ සිත් වලින් තමයි ඔය සියලු ඥාන උපදින්නේ. ඉතින් ඒ නිසා ඒවා විශේෂයෙන් අපි දැනගන්න ඕනේ මේ ඒ විපස්සනා කිරීම තුළ උපදින ඥාන. ඊට පස්සේ මම විශේෂයෙන් මතක් කරන්නේ ඥාන කියනෙවා අපිට වඩන්න තියෙන දේවල් කියන එක අපි තේරුම් ගන්න ඕනේ. මෙහෙමයි, ඥානය වඩන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා මේ ඥානය දියුණු වෙන අදාළ ධර්ම කොටස් තමයි අපි විපස්සනා වශයෙන් මෙනෙහි කරන්නේ. ඒ නිසා මේ ඥානය තුල අන්තර්ගත වෙලා තියෙනවා මේ ඥානෙ උපදින්නේ මෙන්න මේ විදිහටයි කියලා. දැන් අපි සීලමේ ඥානෙ කියලා කිව්වම මම සීලමේ ඥානෙ ඇති කරගන්න ඕනේ කියලා. ඒ ඥානෙ ඇති කරගන්න නම් අපිට කරන්න දෙයක් තියෙනවා. ඒ කරන දේ තමයි අපේ විපස්සනාව හා ඒ ඥාන සම්පයුක්ත සිත් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මම මේක අදාස්කේ සමහර අය මේ ඥාන වඩනවා කියලා එකක් සිද්ධ කරනවා මම අහලා තියෙනවා. ඒ නිසා මේ ඥාන වඩනවා කියලා එකක් කරනවා නම් කරන්න වෙන්නේ මේ විදිහට. අපිට හැම වෙලාවෙම යම්කිසි කර්මස්ථානයක් අරගෙන ඒ කර්මස්ථානයක් අනුපිළිවෙලට ක්‍රමානුකූලව යෝනිසෝමනසිකාරයේ කරගෙන යෑමෙන් ඒ ඒ අවස්ථාවල තමන්ට උපදින ස්වභාවයන් මේ ඥාන. ඒක මම නැවතත් මතක් කරේ නිසා. එතකොට ඒ ඥානයක් අපි ඇති කර ගැනීම වැදගත් අවබෝධය. මොකද ගමන් මඟ හරි කියලා තේරුම් ගන්න ඊළඟ මේ සියලු ඥාන කාමාවතර ඥාන සම්පවිත සිත් වලින් තමයි ඒවා අපි සිද්ධ කරන්නේ.
එතකොට ඒක මේ ධම්මදිට්ඨි ඥානයත් කාමාවචර මේ ඥාන සම්පූර්ණ කාමාවචර මේ සිත්තර තමයි අටගන්නේ කියන එක පැහැදිලි වුණා නම් පැහැදිලි කරගත්තා නම් හරි නේද?
ඔව් අන්න හරි මහත්තයා. ඒ මතක තියාගන්න මේ එකකදු ඥානයක්වත් ලෝකෝත්තර ඥානයක් නෙවෙයි. එනිසා ලෝකෝත්තර ඥානයක් වෙන්නේ මාර්ගඵල සිත්. ධම්මදිට්ඨි ඥානය කියන එකෙන් අදහස් කරේ අපි කියමු හේතුඵලය පිළිබඳව නුවණ. එතකොට අපි ඒ පිළිබඳව කෙලෙස් ප්‍රහාණය පිළිබඳවත් අපි කතා කරනවා. මේ නාම රූප පරිච්ඡේද ඥාණයෙන් දුරු වෙන කෙලෙස් මොනවාද? එහෙම නැත්නම් දිට්ටි විසුද්ධියෙන් දුරු කරන කෙලෙස් මොකද්ද? ඊට පස්සේ කාංකා විතරණ විසුද්ධියෙන් දුරු කරන කෙලෙස් මොකද්ද? ඒ වගේම අපි කියමුකෝ අපි මෙතෙන්ට ගත්තොත් මේ වැඩපිළිවෙලට ගත්තොත් නාම රූප පරිච්ඡේද ඥානෙන් දුර වෙන්නේ මොන කෙලෙස්ද? එතන පෙන්නනවා සක්කාය දිට්ඨිය තමයි එතනින් දුර වෙන. ආත්ම දෘෂ්ටිය මේ ස්කන්ධ පංචකයන් මම මගේ කියලා ගන්න වැරදි දෘෂ්ටිය තමයි නාම රූප වෙන් කර ගැනීමෙන් දුර වෙන්නේ. එතකොට පච්චේ පරිග්‍රහයෙන් දුර වෙන්නේ මොකද්ද? එතනින් දුර වෙන්නේ දෙසටක් මිත්‍යා දෘෂ්ටියක්, අ හේතුක දෘෂ්ටි, අකිරිය දෘෂ්ටි ආදී මේ නිත්‍යයි වශයෙන් ගන්න මේ දෘෂ්ටි තමයි දුරු වෙන්නේ මේ කාංකා විතරෙන්නේ. එතකොට කාංකා විතරෙන්නේ sorry මේ පච්චේ පරිග්‍රහ ඥාන. එතකොට සම්මස්න ඥානය ගත්තාම ඒකෙන් දුරු වෙන්නේ අහං මමාති ගාහස්ස පහණං මම මගේ කියලා ගැනීම සම්මර්ෂණයෙන් දුරු වෙනවා කියලා. ওই විදිහට ඒ ඥානයන්ගෙන්ට ප්‍රතිපක්ෂ කෙලෙසිනුත් පෙන්වනවා. අපි ඒවා ඉදිරියට අපි කතා කරමු. ඉතින් ඒ නිසා මෙතනදී අර අපේ මහත්තයා අහපු ප්‍රශ්නේ මේවා හොඳට මතක තියාගන්න. අපි මේවා ඥානයන් සුතමේ චින්තාමේ භාවනාමේ වශයෙන් ඇතිවන ඥානයක් මිසක් මේ ලෝකෝත්තර ඥානයක් නෙවෙයි. නමුත් මේ ඥානයන් දියුණු කර ගැනීමනුයි මාර්ගඵල සිත් කියන ලෝකෝත්තර ඥානයන් උපදින්නේ.
මම එක දේශනාවකදී ඇහුවා මේ දැන් අපි මේ ගෝත්‍ර වූ ඥානෙ දක්වා ගොඩක් වෙලාවට දැන් අපි විපස්සනාවක් කරගෙන යනකොට ඒ විපස්සනාවේදී අපි ගෝත්‍ර වූ ඥානෙට කලින් අබ්‍රහ්ම ඥාන දක්වා ගිහිල්ලා එනවා. ඊට පස්සේ ගෝත්‍ර වූ ඥානෙට ගියාම ඒක එතෙන්දී අලුත් එකනේ කිසිම ඒ කන්ට්‍රෝල් එකක් නැහැ. ඊට පස්සේ ගෝතුපු ඥානෙ තිබ්බට පස්සේ එතනින් මාර්ගඵල වලට යනවා කියන එක ඊට පස්සේ ඒ ගැන ප්‍රතිවේක්ෂා කරනකොට ඒකට තමයි ඥානය කියලා කියනවා කියලා මම අහුවා. ඒක ගැන ඔබ වහන්සේට අදහසක් දෙන්න පුළුවන්ද? අපි කියන හැටියට ඒකේ ඒ ධර්මදේශනාවේ කියුනේ මේ දැන් මාර්ගඵලයකට ආවා කියලා ඒ ගැන ප්‍රතිවේක්ෂා කළා. ඒ ඥානියත් මේ අංච දුක්ඛනාත්ම ත්‍රිලක්ෂණයට හරවනවා කියලා ඒක තමයි එකකින් කියලා දුන්නේ. ඉතින් ඒක තමයි ධම්මටිති ඥානය කියලා එතෙන්දි කිව්වා. ඉතින් ඒකේ යම් කිසි සම්බන්ධතාවයක් තියෙනවද කියලා වාස්මී අහන්න කැමති ඉතුරු සන්නස් ස්වාමීන්.
හොඳයි ප්‍රශ්නේ මේ එතනදී අපි තේරුම් ගත්තොත් අපි කියමුකෝ මේ මාර්ගඵලයට පත්වෙච්ච කෙනාට පත්‍වේක්ෂා ඥානයක් තියෙනවා. ඒ පත්‍වේක්ෂා ඥාන රහතන් වහන්සේට පත්‍වේක්ෂා ඥාන හතරක් සහ ඊට පස්සේ සෝවාන් සකදාගාමි අනාගාමි ආදී සේක පුද්ගලයන්ට පත්‍වේක්ෂා ඥාන පහක් වශයෙන් උපදෙස්. එතකොට මේ තමන් මාර්ගඵලයකට පත් වෙලා ලැබූ මාර්ගයේ මෙහි ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන්. ඊට පස්සේ ලැබූ ඵලය ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රහීන වෙච්ච කෙලෙස් ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන්. ඉතිරි කෙලෙස් ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන්. තමන් ආ ගමන් මඟ ප්‍රතිවේක්ෂා කරන්නත් පුළුවන්. එතකොට මේ වගේ ප්‍රතිවේක්ෂාවන් තියෙනවා. ඒ ප්‍රතිවේක්ෂාවන් කරන්නෙත් අර කියපු ලෞකික කාමාවචර ඥාන සම්පවිත සිත් වලින් තමයි මේ ප්‍රතිවේක්ෂා ඥානයම උපදින්නේ. එතකොට ඒ ප්‍රතිවේක්ෂා ඥාන කියලා අපි එක වචනයෙන් ගත්තොත් මේ සියල්ල ධම්මට්ටි ඥානෙට දාන්න බෑ. ඒ ආ ගමන් මඟ කෙනෙක් ප්‍රතිවේක්ෂා කරන මේ විදිහට මම සීලක පිළිටලා සමාධිය වඩලා මේ ධම්මට්ටි ඥාන ආදී ඥාන ඇති කරගෙන මං මෙන්න මේ ඵලයටපත් උනා කියලා ආගමන ප්‍රතිවේක්ෂා කරන්න හැකියාවක් තියෙනවා ඵලයටපත් වෙච්ච කෙනාට. ඒ තුල ධම්මට්ටි ඥානය කියන එක කතා කරන්න පුළුවන්. එතන ධම්මට්ටි ඥානෙ මේ ධර්ම අන්වය පිළිබඳව ධම්මට්ටිතිය පිළිබඳව ප්‍රත්‍යෙන් උපන් භව ප්‍රතිවේක්ෂා කරා වුණා. ඒක එහෙම කිව්වා කියලා දෝෂයක් නැහැ. නමුත් මේ සියලු සම්මර්සන ඥානය කියන්නේ සමායෙන්ද මේ ප්‍රතිවේක්ෂා ඥානය කියන මේ මාතෘකාව තනි කරලා ධම්මට්ටි ඥානය කියන්න බෑ. මොකද එතන නිර්වාණ ප්‍රතිවේක්ෂාවක් තියෙනවා, ඵල ප්‍රතිවේක්ෂා, මාර්ග ප්‍රතිවේක්ෂාව, ප්‍රහීන කෙලෙස් ප්‍රතිවේක්ෂාව කියලා මේවා ධම්මට්ටි ඥානයට අයිති වෙන්නේ නැහැ. මොකද ධම්මට්ටි ඥානය කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් පවතන ප්‍රත්‍යයෙන් හටගත් බව, ප්‍රත්‍ය ස්වභාවය, ධම්මට්ඨිතිය පිළිබඳව ඇති වෙන නුවණ. එතකොට ඒක අපිට ප්‍රහීන කෙලෙත් ප්‍රත්‍යවේක්ෂා කිරීමේදී වෙන්නත් පුළුවන්. ඒ වගේම ගමන් මඟ ප්‍රත්‍යවේක්ෂා කිරීමේදී වෙන්නත් පුළුවන්. නමුත් කෙනෙක් තමන්ගේ මාර්ගය ප්‍රත්‍යවේක්ෂා කරන, ඵලය ප්‍රත්‍යවේක්ෂා කරන, එතකොට ඒ විදිහට, එතකොට ඵලය ප්‍රත්‍යවේක්ෂා කරන, තේකරු නිවන ප්‍රත්‍යවේක්ෂා කරන ඒ තැන්වල ධම්මට්ටිති වෙන්නේ නැහැ. අර අනිත් තැන්වල ධම්මට්ටිති කියලා ඒක අපි කියවිය යුත්තේ ඒ විදිහට. මෙතනදී ධම්මට්ටිති කියන්නේ මෙන්න මේ අර්ථේනුයි කියලා අපි ඒ වගේ අදහසක් වශයෙන් අපි කිව්වට ඒකේ කිසි වරදක් නැහැ. ඒක අපි බෙදලා ඒකට අදාළව කතා කරන්න ඕනේ. නමුත් විපස්සනා වැඩපිළිවෙලේ ධම්මට්ටිති ඥානය කියන්නේ මෙන්න මෙතෙන්ටයි කියලා අපි ඒකත් අවධාරණයෙන් කියන්න ඕනේ. ඒක ඒ විදිහේ විභජ්‍යවාදී විග්‍රහයක් කරා කියලා ඒකේ දෝෂයක් නැහැ අපේ මාත්‍ය.
තවත් කට අදහසක් තියෙනවද? අදහසක් හෝ ප්‍රශ්නයක්?
ඇත්තටම මේ ගමන් මගේ යන්න පුළුවන් වෙන්නේ ඔබගේ අදහස් කතා කිරීමේදී. එතකොට බොහෝ දහම් කරුණු මතු වෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම අපි නිස්සබ්දව ඉඳලා මේක අහගෙන මේකෙන් අපි අයින් වෙලා ගිහිල්ලා අයත් පහවදා නිස්සබ්ද වෙනවා කියන තැනින් ඇත්තටම මේ තමන්ගේ මාර්ගයේ ගොඩ නැගෙන්නේ නැහැ. ඒ නිසා අපි අනිත් අය හිතන්නේ මොකද්ද කියලා ඒ දේවල් අවශ්‍ය නැහැ අපි සලකා ගන්න. අපිට අවශ්‍ය වෙන්නේ අපේ මාර්ගය පැහැදිලි කරගන්න. සමහර විට මේ කියන කාරණා තුළ ඔබ විරුද්ධ මතයක් දරනවා වෙන්න පුළුවන්. මතයක් කියලා කිව්ව අදහසක් ඔබ හිතාගෙන හිටපු එකක් වෙන්න පුළුවන්. සමහර මේ අතර ඔබ හිර වෙනවා. ඉතින් ඒක මට මෙන්න මෙහෙම අදහසක් තේරුණා. ඒ වගේම මේකේ මෙහෙම අර්ථයක් වැටහෙනවා. ඒක හරිද කියලා මේ විමසීම් තුළ පවා අපේ දහම් විසඳ වෙනවා. යම් සැක සංකා තියෙනවා නම් අයින් වෙනවා. බොහෝ දහම් කරුණු මතුවලා එනවා. ඉතින් ඒ නිසා ඇත්තටම අපි දිවන් මඟ ලං කරගන්නකොට මේ සාකච්ඡාව කියන එක විශේෂයෙන් වැදගත්. විවෘතව සාකච්ඡා කිරීම කියන එක. ඉතින් ඒ නිසා අදහස් ප්‍රකාශ කරලා තමන්ට මම ඇත්තටම අවංකවම කැමතියි වගේ අදහස් ප්‍රකාශ කිරීමට මම මේ කියන කාරණාව වුණත් මේකේ මේ දෝෂය තියෙනවා කියලා කිව්වොත් ඒක ඇත්තටම ඒක ධර්මානුකූලව නම් ඒක අතහරින්නහා ඒක පිළිගන්න මම සූදානම්. ඒ වගේම තව කෙනෙකුටත් ඒක බොහෝ උපකාර වෙයි තව කෙනෙකුගේ අර්ථයක් ප්‍රකාශ කිරීම. ඉතින් ඒ නිසා ඒ වගේ මේ අපි මේ කතා කිරීම තුළින් බොහෝ විට ගුරුවරයාගෙන් අවශ්‍ය බොහෝ දැනුම අපිට උකහා ගන්න පුළුවන්කම තියෙනවා මේ සාකච්ඡාව කියන එක. ඉතින් ඒ නිසා මේ ඒක මමත් බොහොම කැමති මාතෘකාවක් ඒ විදිහට යනවා. ඊළඟට මේ ඔබට අපි යෝජනාවක් වශයෙන් මං ඉරිදා දිනයේ 9 ඉඳන් 11 වෙනකන් වගේ මම ඉදිරියේදී මම ඒක තීරණය කරන්නම්. මේ වගේ ඔන්ලයින් ඇවිල්ලා කෙනෙකුට පෞද්ගලිකව කෙනකෙනාට හෝ තමන්ගේ දහම් ගැටලු සාකච්ඡා කරගන්න අවස්ථාවක් මේ විදිහට. එතකොට මේ විදිහට පිරිසක් එකතු වෙලා දේශනාවක් කරනව නෙවෙයි. කාවට හරි සම්බන්ධ වුණා, එයාට ප්‍රශ්නයක් තියෙනවා නම්, කමටහනක් පිළිබඳව තියෙනවා නම් අහගත්තා. එයා එතනින් අයින් වුණා. තව කෙනෙකුට ඕන නම් එහෙම. එතකොට සමහර අය ඉතින් අර එහෙමත් කතා කරන්න කැමති අය ඉන්නවා. ඉතින් ඒ නිසා අපි ඒකටත් ඉදිරියේදී අවස්ථාවක් යොදාගමු. උදේ කාලේ පැයක් හරි එකහමාරක් වගේ කාලයක් දවසක් වෙන් කරගෙන. එතකොට ඒකට අනිවාර්යෙන් ආ යුතුයි කියලා නැහැ. මම ඒ වෙනුවෙන් විශේෂ සූදානමක් නැහැ. නමුත් කවුරු හරි ඉදිරිපත් වුණොත් ඒ කෙනාට පිහිට වෙන්න කැමතියි කියන තැනිනුත් යෝජනාවක් වශයෙන් ගේනවා. හොඳයි, බුදුමාලා කතා කරන්න ඕනේ.
මේ ස්වයංවාසී එක්ක යෝජනා බොහොමද අපිට කරපු යෝජනාව මේ කටයුතු සාකච්ඡාවක තියෙන කියන එක ස්වයංවාසී බොහෝ ගැඹුරු කාරණාවන් ඔබවහන්සේට විස්තර කළ දෙන නිසා සමහරවිට මේ ආපෂණයෙන් ගෙන ප්‍රශ්න අහන්න බැරි වෙනවා. ඒ නිසා මේ කොටස් ස්වයංවාසී අපි දැන් ඉදිරි දින හත තුළ ලබන ප්‍රතිසංස්කාර වෙනකන් මේ කාරණාවන් ඉතින් විවිධ කිනවද කියවලා බලලා අහලා තමන් මනසිකාර කරලා එතකොට ඇති වෙනවා වෙනස් වෙන්න පුළුවන් ප්‍රශ්න අපි ඉතිරි සතියේ වෙනස කියන්නේ හැම සුමානෙම පෙර සුමානෙ කරපු දේවල් ඊගාස් සතියේදී මුල දලාලීක පවන කාලයක් කච්චිත් ප්‍රශ්න තියෙනවා නම් අන්න අවස්ථාව දීලා සාකච්ඡාවක් කියන යෝජනාව කරනවා සාරාංශ වල අද එකින් ගොඩාක් ප්‍රශ්න පුළුවන් කතා කරන්න පුළුවන් ලබන සතියේදී වංශය අදහස යැත්තුවට පස්සේ ආනන්ද මහත්තයා නැවත ප්‍රශ්න අහන්න.
ඔව් ආනන්ද මහත්තයා.
සමහරවිට සර්ණයි දැන් මට පොඩි නිකම් පොඩි මේ ගැටලුවක් වගේ ගැටලුවක් නෙමෙයි අතරම මේ අදහස කාව දැන් එතකොට අපි දැන් මේ ඥාන කතාව ඥාන පිළිවන් දින මේ ඉගැන්වීම සප්ත විසුද්ධියට ගැලපෙන්නේ කොයි අවස්ථාවේ ස්වාමීන් වහන්සේ? නැත්තම් මේ ඥානවලම එක්තරා අවස්ථාවක්ද නැත්තම් ඒක නිකම් වෙනවම දැනගති යුතුද කියන එක පොඩි හැඟීමක් ආවා මේ
හොඳයි මන්තයා. ඒකේදී අපි මේවා කිසිම මේ වගේ වෙනම එකක් නෙවෙයි, මේවා ගලපා ගන්න විතරයි ඕනේ. එතන සීල විසුද්ධිය කියන එක අපිට මෙතන සීලමේ ඥාණයෙන් ලැබෙනවා. ඒ දෙකම එකයි. සීල විසුද්ධිය කිව්වා සීලමේ ඥාණය කිව්වා දෙකම එක තැනට කියන්නේ. එතකොට අතන කියනවා චිත්ත විසුද්ධිය කියලා, මෙතන සමාධි භාවනාමය ඥාණං කියලා කියන්නේ. එතකොට ඒ චිත්ත විසුද්ධිය කිව්වේ සමාධි භාවනාමය ඥාණයට. ඊට පස්සේ දිට්ඨි විසුද්ධිය කියලා එතන තියෙනවා. ඒ දිට්ඨි විසුද්ධිය හා කාංකා විතරණ විසුද්ධිය කියන මේ දෙක තුල දිට්ඨි විසුද්ධිය නාම රූප පරිච්ඡේද ඥාණේ, කාංකා විතරණ විසුද්ධිය කියන පච්චේ පරිග්‍රහ ඥාණේ. එතකොට මේ නාම රූප පරිච්ඡේද ඥානේ පච්චේ පරිග්‍රහ ඥානේ කියන එක ධම්මට්ටිති ඥානේ ඇතුලේ තියෙන කාරණා දෙකක්. ඒ නිසා විසුද්ධිය වලින් දෙට්ටි විසුද්ධිය, කංකා විතරණ විසුද්ධිය යනු ඥාන වැඩපිළිවෙලේ ධම්මට්ටිති ඥානේ කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ එතන දෙට්ටි ඊට පස්සේ අපිට හම් වෙන කංකා විතරණ විසුද්ධියබ්බේ ඥානේ. උදයබ්බේ ඥානේ කියන එක මෙහි උදයබ්බේ ඥානය හා සම්මර්සන ඥානය කියලා මේ පැත්තෙන් හම්බෙනවා අපිට ඥාන දෙකක්. අරින් හම්බෙන්නේ අපිට විසුද්ධි වලින් හම්බෙන්නේ ditta visa kankha විතර මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය කියන එක. එතකොට මෙන්න මේ මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය මග නොමග හරියට නොවරදවා තේරුම් ගැනීමේ විසුද්ධිය කියන එක මේ පැත්තෙන් ගත්තාම අපිට හම්බෙන්නේ සම්මර්සන ඥානය හා උදයබ්බේ ඥානය කියන ওই ඥාන දෙක තමයි අතනදී කතා කරලා තියෙන්නේ. ඊට අමතරව ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට අයිති අර උදයබ්බේ ඥානෙ ඉඳන් බංග ඥාන, බයිතුපට්ඨාන ඥානය, ආදීනව ඥානෙ, ආදීමේ ඥාන සියල්ලම අර කියපු මාර්ග ඥානයක් දක්වා ගෝත්‍රභෝ ඥානෙට මෙහා සියල්ලම අතන කියපු ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියටයි ඇති වෙන්නේ. ඊට පස්සේ එතන ඥාන දර්ශන විසුද්ධිය කිව්වේ මෙහින් කියනවනම් මාර්ගසිතට තමයි එතන කිව්වේ. එතකොට ඔන්න ඔය දක්වා විසුද්ධිය ඇවිල්ලා තියෙනවා. ඵල ඥාන, ප්‍රතිවේක්ෂා ඥාන ආදී තව ඥාන ගොඩක් තියෙනවා. ඒවා පිළිබඳව ඔය විසුද්ධි කතාවේ නෑ. මාර්ගසිතට විතරයි තියෙන්නේ. මාර්ගසිත තමයි ඇත්තටම අපිට ඉලක්කය. එතකොට එතන ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ මෙහෙනම් මාර්ගඥානය කියන එක. ඊට මෙහා ඥාන ඔක්කොම අයිති වෙන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට. පැහැදිලි වෙන්න තිබුණා හිත.
ඔසෝනේ බොහොම පැහැදිලි ඉතාමත්ම මේ සුචිවන්තන ඔබවන්තර දරුවන් සරණයි.
අවසරයි ස්වාමීනාත. බොජ්ජංග
ඒ බොජ්ජංගම අපේ මහත්තයා බොහෝ විට බොජ්ජංග විදිහට නියම කෘත්‍ය වෙන්න උදන උද්‍යබ්බේ ඥානය කියන ඇතුළතදී. නමුත් ඊට මෙහා මේ බොජ්ජංගයන් දියුණු වෙනවා නොවෙනවා නොවේ. ඇත්තටම සීලමේ ඥානයේ දන් මේ බොජ්ජංගයන්ගේ පදනම වැටෙනවා. මොකද ඒ තුල තියෙන සමාධි සම්බොජ්ජංගය, ඊට පස්සේ සති සම්බොජ්ජංගේ කියන එක නැතුව කවදාවත් සීලයක් රකින්න බැහැනේ. නමුත් මේ බොජ්ජංග කියන නිවැරදි තන හරියටම කේන්ද්‍රගත කරන්න පුළුවන් උදැබ්බේ ඥාණයෙන් එහා ටික තමයි බොජ්ජංග භාවනාව කියලාම කියන්න පුළුවන්. මොකද කෙලින්ම එයාට පරමාර්ථ ධර්මයන් ස්පර්ශ වෙලා තිලක්ෂණේ ප්‍රකට වෙලා එයාට හොඳට මේ බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන අවස්ථාව, කෙලෙස් ප්‍රහාණය වෙන අවස්ථාව උදැබ්බේ ඥාණයෙන් එහා. ඔය ආදීන මෙම භංග ඥානය, බහතුපත්තාන ඥානය කියන පිරිසුදු හොඳම පැහැදිලි විපස්සනාවන් කෙලෙස් ප්‍රහාණය වෙන ප්‍රබල කෙලෙස් ප්‍රහාණය වෙන ඥාන තමයි ඒවා. ඉතින් ඒ නිසා මේ බොජ්ජංග අපි කෙලින්ම කේන්ද්‍රගත කරොත් හම්බෙන්නේ අපිට උදැබ්බේ ඥානයෙන් එහාට. නමුත් මෙහි බොජ්ජංග නැද්ද කියලා ඇහුවොත් එහෙම කියන්න සුදුසු නෑ. ඔව් සීලමේ ඉඳන් මේ බොජ්ජංග වලට පදනම ටික ටික වැටි වැටි තමයි යන්නේ. ඉතින් ඒ නිසා බොජ්ජංග කියන නම ඔහු දන්නේ නෑ. නමුත් සීල රකින්නකොට ඌට සතිය අවශ්‍යයි. සතිය පැවැත්වුවේ නැත්නම් ඌට සීල රකින්න බෑ. සමාධිය වඩන්න බෑ. දැන් මේ මොකද්ද? සති සම්බොජ්ජංගයට අනුග්‍රහ කරලා තියෙන්නේ. ඔහු නොනින් ධර්ම විමස විමසලා කෙලෙස් ප්‍රහාණය කරේ නැත්නම් ඔකේ ditthවිසුද්ධිය හෝ එහෙම නැත්නම් අර කියපු ධම්මට්ඨි ඥානේ ඇති වෙන්න නම් ඔහු නුවණින් ධම් සම්මර්සණය කළ යුතුයි. මේ ධම්මවිජේ සම්බොජ්ජංගයයි මේ පදනම වැටෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ මේ ධහමේ ගැළපීමක් තියෙනවා. ඉතින් අර වගේ අපිට කේන්ද්‍ර කළා තැනකට කිව්වොත් එහෙම කිව්වත් වරදක් නැහැ.
වඩන කෙනෙක්ට දැන් කිසිම මාර්ගඵලයක් නැති මුල් අවස්ථාව වඩන කෙනෙක්ට ඒ ආනාපානසති භාවනාව කරන එක අර දසන පහතක් බා කියන දන එන යෝනිසෝමනිස්කාර කියන වගේ තත්ත්වයක් සංවන්තර මුලදී වෙන්නේ කොහොමද විතර වෙන්නේ
නෑ එතන මහත්ය අපි ආනාපාන සතිය ක්‍රම දෙකටම කරන්න පුළුවන්. විපස්සනා වශයෙන් හා සමත වශයෙන් කෙනෙක් සමත වශයෙන් ආනාපාන සතිය වඩනවා නම් එතනදී ඔය කියන කතාව එතන සිද්ධ වෙන්නේ දසනාපහතබ්බා කියන එක. එතනදී කෙලෙස් යටපත් කිරීම කියන එක වෙන්නේ යටපත් කිරීමක්. කෙලෙස් දැකලා ඇත්තක් දැකලා විස්කම්බන වශයෙන් යට කිරීමක් නෙවෙයි, අවකාශ නොලැබීමක් කරන්නේ මේ ප්‍රහාණය කියන එක. එතකොට ඒ නිසා මේ නැවත ආපහු මතුවලා එන්න පුළුවන් බව තියෙනවා. ඉතින් ඒ නිසා මේ ශාසනයේ වැදගත් වෙන්නේ අවකාශ නොලැබීම නෙවෙයි, එහි කෙලෙසේ නැසීම දුර්වල කිරීම කියන එක. ඒකයි මේ විපස්සනාවේ වැදගත්. දැන් සාමාන්‍ය මේ ශාසනයේ වැදගත් වෙන්නේ ඒ නිසායි. කෙනෙකුට පුළුවන් කෙලෙසයක් අවකාශ නොලබා ඉන්නේ. කියන්නේ අපිට තරහක් ආවොත් ඔතෙන්ට ගියොත් තව මගේ තරහ වැඩි වෙනවා කියලා අපි පැත්තකට යන්න පුළුවන්, අයින් වෙලා යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතෙන්ට මම කතා කරොත් මගේ මේ කෙලෙස් ඇවිස්සෙනවා කියලා අපි නිස්සබ්දව ඉන්නවා. එහෙම නැත්නම් අපි මේ පලාතේ අපිට ඉන්න බෑ කියලා වෙන පලාතකට යනවා. දැන් මේ අවකාශ නොලැබීම මේක කෙලෙස් විස්කම්බණය කිරීම නැති කිරීම නෙවෙයි මේ ශාසනය. නමුත් කෙලෙස් විස්කම්බණය නැති කිරීම කියලා කියන්නේ හැම වෙලාවෙම කෙලෙසේ දැකලා විපස්සනා නුවණක් මගින් අර කෙලෙසේ උපදින්න තියෙන හේතුව නැති කිරීම. ඒකයි අපිට වැදගත් වෙන්නේ. අපේ භාවනා වැඩ පිළිවෙලේ. ඉතින් ඒ නිසා විපස්සනාවේ තමයි ඒ ස්වභාවය. නමුත් සමාධිය කරන්න එහෙම නෙවෙයි. සමාධිය කරන්නේ කෙලෙස් යටපත් කිරීමක්. ආනාපාන සතිය තුලින් අපිට පුළුවන්කම තියෙන්නේ සමාධි වශයෙන් කරොත් කෙලෙස් යටපත් වෙනවා. ආනාපාන සතියේම විපස්සනා වශයෙන් මම අර දේශනාවකදී කතා කරා එක. ඒකේ පරමාර්ථ ධර්මයන් මතු කරගෙන නාම රූප මතු කරගෙන ආනාපාන සතිය තුලම විපස්සනා කරොත් අන්න එතන දසනා පහතබ්බා කියන තැනට යන්න ඉඩ අවකාශ සැලසෙනවා.
තවසර පවිනාංශ මේ මට කල්‍යාණ මිත්‍රෙක් වෙනුවෙන් ප්‍රශ්නයක් අහන්න මේ අවශ්‍යයි. මේ ඔහු ඇව්වේ මේ ගෝත්‍ර පූජානෙ දක්වා ගිහිල්ලා ඒ ගෝත්‍ර පූජානෙන් පස්සේ මාර්ගඵලයක් ලැබුවට පස්සේ ඒ නැවතත් මාර්ගඵලයකට එනකොට ගෝත්‍ර පූජානයක් පහළ වෙනවද කියලා.
හරි ඒකට මහත්ය කියන්නේ ගෝත්‍ර භූ කියලා නෙවෙයි වෝදාන කියලා එතෙන් හඳන්වන්නේ. වෝදාන ගෝත්‍ර භූ ඥානේ කියන එක මුලින්ම අයින් වෙනවා. නමුත් ගෝත්‍ර භූ කියන කතාව ඇතැම් පොත්වල සඳහන් කරලා තියෙනවා. නමුත් නිවැරදි අර්ථය දුන්නොත් දැන් ඔහු සෝවාන් ඵලයට පත් වුණා කියලා කියන පුතග්ජනෙක් නෙවෙයි. පුතග්ජන ගෝත්‍රය ඉක්මවපු කෙනෙක්. දැන් ඊට පස්සේ ඔහු නැවත සකදාගාමි වෙන්න උත්සාහවත් වෙනකොට නැවත ඔහු උදයබ්බේ ඥානෙ ඉඳන් විපස්සනා කරගෙන ඇවිල්ලා සංකරූපේක්ඛා ඥාන අනුලෝමාදී මේවා පහළ වෙලා ඊට පස්සේ ඔහුට ගෝත්‍ර භූ වෙනකොට පහළ වෙන වෝදාන කියන ඥානෙ වෝදාන මග්ග ඵල කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට වඩා පිරිසුදු කිරීම කියන අර්ථේ. අර රාගය වේසේ කියන එක ඕලාරිකව තිබුණ එක තනුක කරා, තව දුර්ලභ කරා සකදාගාමි මාර්ගයේ. ඒ විදිහට මේ අමුතුවෙන් ගෝත්‍රයක් නැසුවා නෙවෙයි. ඒ නිසා එතෙන්ද ගෝත්‍ර භූ කියලා කියන්නේ නැහැ. එතන කියන වෝදාන කියලා මාර්ගඵල කතාවේ. නමුත් මේ ගෝත්‍ර භූ ඥානී කියන එක අපි ඥාන වැඩපිළිවෙල කතාගෙන එනකොට ඔගේ ලස්සන විස්තරයක් තියෙනවා. මේ ගෝත්‍ර භූ කියන වෙන අවස්ථා තියෙනවා. යම් කිසි කෙනෙක් කාම සංඥාව අයින් කරලා නික්කම්බ සංඥාවට આવොත් එතනත් ගෝත්‍ර භූ කියලා කියන්නේ. මොකද්ද එතන ගෝත්‍ර භූ වෙන? කාමය අභිභවණී කරලා නික්කම්මයට හිත පක්ඛන්දනේ කරා ඒකත් ගෝත්‍ර භූ කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ කෙනෙක් ප්‍රථම ධ්‍යානෙන් ဒုတိය ධ්‍යානයෙන් එනකොට විතක්කය නසලා අභිභවණී කරලා විතක්ක ਵਿਚාරයන්ගෙන් තොර පීති සුඛ tattweට පත් කරා හිත එතනත් ගෝත්‍ර භූ අවස්ථාව. එතකොට මේ විදිහට ගෝත්‍ර භූ කියනකෝ අපිට ඥාන කතා කරනකොට හම්බේ. විපස්සනා වශයෙන්ද උපදිනවා, ඒ වගේම ලෝකෝත්තර වශයෙන්ද මේ ගෝත්‍ර භූ ඥානෙ පහළ වෙනවා. ඉතින් ඒ නිසා අපි මාර්ගඵලයක් පිළිබඳව ගෝත්‍ර භූ කිව්වොත් ඒක එකපාරයි උපදින්නේ. ඒක සෝවාන් මාර්ගයට පෙර අවස්ථාව. ඊළඟ හැම වෙලාවෙම මාර්ගඵලයක් සම්බන්ධයි නම් වෝදාන කියන නුවණ තමයි ඇති වෙන්නේ. ඒක පටලා ගන්න එපා. ඊට පස්සේ ඊට මෙහා අපිට අර වගේ නීවරණයන් අයින් කරලා නෙක්ඛම්මයට කියනකොට එතන ගෝත්‍ර භූ කියන අදහස කියන්න පුළුවන්. යමකින් අයින් කරලා යමකට පැමුණුවා කියන අර්ථයෙන් ගෝත්‍ර භූ කියලා කියනවා. ඉතින් ඒ නිසා අතන අර මහත්ය අදහස් කරේ මාර්ගඵලයක් නිසා එතන නැවත ගෝත්‍ර භූ නෙවෙයි වෝදාන කියන ඥානය තමයි එතන.
ගැන හිතලා මේ පොඩක් කිරි උත්තර දුන්නත් කමන්නේ. මේ කලින් අර සංග මාත්මයාගේ ප්‍රශ්නේදී බොජ්ජංග ගැන කතා කරනකොට ඒ බොජ්ජංග මාර්ග ඥාන මේ මාර්ගඵල සංඛ්‍යාතව තමයි යෙදෙන්නේ කියන එක ධම්මසංගණි විභංගය බලපුවම තේරෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඒ කලින් බොජ්ජංග වැඩෙනවා කියන අදහස කොහොම තේරුම් ගන්නෙ? එහෙම බල තේරෙනවා.
එතනදී මහත්තයා ඔය ඔබතුමා බලන්න මේ ඕනනම් අපේ පටිසම්භිදා මග්ගයේ බොජ්ජංගවලම බොජ්ජංග විභංගය ඒකෙත් තියෙනවා. තව සංගලෝ ඔය අපමාණ විභංගවල තියෙනවා. යම් කිසි කෙනෙක් මට හරියටම සූත්‍රය මතක නැහැ, මම ඕනනම් හොයලා ඊළඟ සැරේ කියන්නම්. යම් කිසි කෙනෙක් මෛත්‍රිය වඩනවා සිහිය මතු කර කර, සිහියෙන්ම සිහියම පිහිටවා ගනිමින් මෛත්‍රිය වඩනකොට කියනවා එකල්හි මෛත්‍රී භාවනාව සති සම්බොජ්ජංගයට අනුග්‍රහ කළේ වේ කියලා. යම් වෙලාවක කෙනෙක් මෛත්‍රිය වඩනවා හිත උත්සාහවත් කර කර වීරියෙන් රුකුළු ගන්නව ගන්නවා යම් වෙලාවක මෛත්‍රිය වඩනොන එකල්හි ඒ මෛත්‍රිය විරිය සම්බොජ්ජංගයට අනුග්‍රහ කරේ වේ කියලා කියනවා. ඉතින් එතකොට ඔය බොහෝ විට ඔය මේ මොකේද මේ විභංගයේ බොජ්ජංග විභංගයේදී ඔය අන්තිමේට ප්‍රශ්න වශයෙන් විසඳන ක්‍රමයක් තියෙනවා පඤ්ඤා පුච්චක වශයෙන්. ඒකති බොජ්ජංගයෝ ලෞකික නෙවෙයි ලෝකෝත්තර වේ, සතර සතිපට්ඨානයේ ලෞකික නෙවෙයි ලෝකෝත්තර වේ කියන කතාවක් කියන. ඒ අදහස් කරේ මාර්ගඵල සිත්තුල යෙදෙන බොජ්ජංග මිසක් ඊට මෙහා නැතුවනේ. අපි බොජ්ජංගයක් පරිපූර්ණ වෙන්නේ කොතනින්ද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් මාර්ගසිතෙන් ඵලසිතෙන් කියලා. ඒක සම්පූර්ණ වෙන්නේ ඊට මෙහා බොජ්ජංග සති සමාධි බොජ්ජංග තියෙනවා. නමුත් ඒක පරිපූර්ණව තියෙනවා නෙවෙයි, නමුත් ඒවා නොවැඩෙනවා නෙවෙයි. ඉතින් ඒ නිසා ඒක අපිට සාමාන්‍ය තේරුම් ගන්න පුළුවන් කාරණාවක්. ඉතින් මේ දැන් සතිපට්ඨානය කියනකොට ඒ සතිපට්ඨානය තුල බොජ්ජංග අන්තර්ගතයි. එතකොට මේ සතිපට්ඨානය කියන්නේ ඇත්තටම මේ ලෝකෝත්තර සිතක ලැබෙන එකක්ද නෑ. ඒක අපිට ලෝකෝත්තර සතිපට්ඨානය ලැබෙනවා විපස්සනා මාර්ගය තුල සතිපට්ඨානය වැඩෙනවා. එතකොට මේ සති සම්බොජ්ජංගය කියන එක තමයි අපිට ඊට මෙහා විපස්සනාවෙන් ලැබෙන්නේ. හැබැයි ඒක පරිපූර්ණ වෙන්නේ මාර්ග සිතේ කියලා කිව්වොත් ඒක නිවැරදි.
අවසරයි ස්වාමීන් වහන්ස, මේ කෙටි ප්‍රශ්නය. ස්වාමීන් වහන්ස සඳහන් කරා ආනාපාන සති භාවනාව විපස්සනා විදිහට වඩන ඔබ වහන්සේගේ දේශනාවක් ඔය හරි තියෙනවද? ඒක අපිට මේ අහන්න තැනක් තියෙනවා නම් ඒක අහලා බලන්න පුළුවන් ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.
විපස්සනා වශයෙන් මම ආනාපාන සති විපස්සනාවට හරව ගන්න අවස්ථා පිළිබඳව මම දේශනා කරලා තියෙනවා. මම ඒක මට මතක නැහැ කොයි දේශනාවද කියලා. මම හිතන්නේ YouTube එකේ දාලා තියෙනවා මහත්මයා. මේ මම පොඩ්ඩක් හොයලා මේ ඊළඟ සැරේදී මම මතක් කරනම් මේ දේශනාව තුළ ඔක විපස්සනාව පිළිබඳව තියෙනවා කියලා.
දලුවත් මහත්මයා මම ඔබතුමාට යමු වෙනනම් මොනනම් අර කාල වේලාව සලකලා අද වැඩසටහන නිමා ගන්න
අවස්ථාවක් දාන්නේ ගෞරවණීය සම්මාන්ස වචනේ පැහැදිලි කරමින් ඒ ඥාන පිළිබඳව අපිට පැහැදිලි කර දුන්නා. මේ ආකාරයේ ඒ පැහැදිලි කිරීමක් කලාතුරකින් අපිට ලැබෙන්නේ. ඉතින් ඒ වගේම හැම මත්මින්ම ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන පිරිසට ගැලපුණා කියලා මට හිතෙනවා. මම දන්නවා අපි අතේ ඉන්න සමහර අය ගැඹුරින් මේ විග්‍රහ කර ගන්න හදනවා. ඒ වගේම සමහර අය මේක ප්‍රායෝගිකව යොදා ගන්න කොටස පමණ ධර්මයේ මේ උකා ගන්න උත්සාහ කරන කෙනෙක් ඉන්නවා. ඒ සියලු දෙනාටම ගැලපෙන ආකාරයට ගත්ත වහන්සේ අපිට මේ දේශනාව පැහැදිලි කර දුන්නා. ඉතින් ඒක අපි සම්බන්ධ අගය කරනවා. ඉතින් අද අද මේ සාකච්ඡාවට සම්බන්ධ වන ගෞරවනීය ස්වාමීන් වහන්සේ ලෝකයේ විවිධ රටවල පිරිස් ශ්‍රී ලංකාවෙන් දෙපිට පන්දන කියලා සම්බන්ධ වෙච්ච පිරිස තිබ්බා වේනා. ඇමරිකාවේ, ඉංගලන්තේ, ලංකාවේ, ඔස්ට්‍රේලියාව වගේ රටවල තියෙනවා මේ සිහිනුව දෙනා වෙනුවෙන් ඔබ වහන්සේගේ පාද නමද නමස්කාර කර සිටිමින් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම වාචික කළා වූ ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාවත් පිටුවකල අපි කළා වූ ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාවත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීම නිසා සියලු දෙනා අත්පත්තර ගත් කුසල් හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරන සන්නාස එසේ ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේට වේන්න නැවත තවත් ලබන සතියේ තමුන් දෙන්න ඔබ වහන්සේට වේන්න අද දිනේ සාකච්ඡා නිමා කියන සාදු
සරණයි. මේ වෙලාවේදී අපි විසින් දේශනා කරපු සාකච්ඡාව තුළේ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට දැන හෝ නොදැන යම් වරදක් ප්‍රමාද දෝෂයක් සිදු වුණා නම් පළමු කොටම ත්‍රිවිධ රත්නයෙන් පළමුවද තෙවනුවද දෙවනුවද අපි සමාවය දිනවා. එවගේම මේ අවස්ථාවේදී අපි ධර්ම දේශනා කිරීම, ධර්ම සාකච්ඡා කිරීම ආදී මේ සඳහා මේ හැමදෙනාම සහසම්බන්ධ කිරීම, ධර්මයේ ඇහුම්කන් දීම, ඉඩ සලස්සා දීම ආදී නොඑක් පුණ්‍ය කර්මයන් රාශියක් මේ අවස්ථාවේදී විවිධ පුද්ගලයන් මහත්මුරු සම්බන්ධ වෙලා සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්ම දානමය සියලු කුසලයන් මේ අවස්ථාවේදී අපි සියලු දෙනාටම දෙවියන් ඥාතීන් ඇතුළු සහසම්බන්ධ හැම දෙනාටමත් මේ අවස්ථාවේදී අපි අනුමෝදන් කරනවා. සියලු දෙනාටම මේ ධර්මය දේශනාවෙන් ශ්‍රවණය කිරීමෙන් ලද්දා වූ කුසල ධර්මයෝ ජනිත වූ සියලු කුසල බලයෙන් මිදුක් නිරෝගී භාවය සැලසේවා, කායික මානසික සැනසිල්ල උදා වේවා. තව තවත් සත්පුරුෂ කල්යාණ මිත්‍රසුන් ලැබිලා සිය සද්ධර්මයේම අහන්න දකින්න ලැබීමෙන් හැකිමණින් සුවසේම සංසාර දුකින් නිදහස් වීමට මේ කුසල් දෙවියන් ඥාතීන් ඇතුළු හැම දිනාටම උතුම් පාරමී ධර්මයක්ම වේවා කියලා සාදු කියලා පින්.
Sad.